සූත්‍රයේ කතා කරනවා බොහොම කෙටි සූත්‍රය. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙන කෙටි සූත්‍රයක් මුලින්ම පළවෙනි දවසට මේ ටික ඉවර කරලා මේ අධ්‍යයතී ඉවර කරනවා. අට කතාව ගේන්න රයිස්ම කෙනෙක් හිටියා. එතකන් අපි කලින් දවසේ අහපු ප්‍රශ්න කීපයකට උත්තර කීපයක් තියෙනවා ටික. මේකටනම විස්තරේ කිව්වා වගේ මතකයි අර ආකාසං ආරුව ආරුහති කියලා යෙදෙනවද කියලා. එකෝ එහෙමනම් යෙදෙන්නේ නැහැ. ආකාසයට අහසෙහි පායනවා කියන අර්ථයෙන් මිසක් දැන් ඉර අහසට නගිනවා කියන එක. එතකොට ආකාසේ උදේති. ඒ වගේ යෙදීමක් තමයි තියෙන්නේ. අපෝ මහන්තියා මහතියා කියන පදේ ගැන හුව නැහැ දෙදා. ඔව්. ඒකේ මහතියා කියනම තමයි යෙදিলা තියෙන්නේ. මහන්තියා කියලා එකම එක තැනක විතරක් තියෙනවා ඒ අට කතාවක. සමහර විට ඒකත් මුද්‍රණ දෝෂයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපි ඒක මහතියා කියලා මෙහෙම තැනම ගන්න එක වඩා හොඳයි. ඒකට සත්‍තිවන්ත කියන පදේ ඒකත් බුදු දේශනාවේ යෙදිලාම නැහැ. සත්‍තිවන්ත නේ. ශක්තිවන්ත කියන පදේ ඇහුවා නේද? මම කියවනේ බලවන්ත කියලා යෙදෙන්නේ කියලා. ශක්තිය ඇති තැනත්තා කියන එක. ඒකට බලවන්ත කියනම තමයි යෙදෙන්නේ. සත්‍තිවන්ත කියන පදේ අහුුනේ නැහැ. පිළි කිසිම තැනක. ඊපස්සේ දර්ශනීය කියන වචනේට දස්සනීය කියන පදේ බහුලව යෙදිලා තියෙනවා. ඉතින් ඊට සමාර්ථ තියෙන වචන ටික ගොඩක් තියෙනවා. රමණීය, මනෝරම, මනුඤ්ඤ ඒ වගේ වචන ගොඩක් තියෙනවා. අපි හිතමු බලාගෙන යමු අපි අද නේද?
අර චිත්තියෝදන්
ඕදක් ගිය කියලා නේද? පොඩ්ඩක්ම බලන්න මේක තැන. බොහෝ විට පේන නම් ඒක නපුංසක ලිංගම තමයි කියේ.
ආ.
ඒක තියෙන සත්‍ය නීතියක සම්මත. ඕක ප්‍රථම පදේ වෙන්න පුළුවන්. ඊයෙදෙන තැනම බලන්න. චිත්ත શબ્දයත් එක්ක දැන් සමාස වෙලානේ තියෙන්නේ. ඕදක් ගිය කියන. ඒකට යෙදෙන තැනත් එකයි බලන්න. මම පොඩ්ඩක් බලලා කියන්න. දැන් අභ්‍යාසයෙන් හා ඉතිරි කොටස බලාගෙන යමු නේද? අපි මුල් හතර දිවර කරි. මොනේ ඉඳ පස්සේ නියෙක් කරේනේ. එන්න මං කියද්දි සිංහලට කියන්න යමු නේද? හැමෝම. භගවතෝ කිර වික්කු සංඝස්සච කොහොමද ගන්නව? භගවතෝ කියන පදේ විභක්තිය මේ වාක්‍යයේ හැටියට බලන්න ඕන. චතුත්ති ඒක වචනයි. ඔව්. භික්ෂු සංඝයාටද භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද පංචන්න මහානදීනං මහෝග සදිසේ ලාභ සක්කාරේ උප්පන්නේ. ඒ ටික ඔක්කොම එකට කියවෙන්න ඕන. හේතුව මේක භව සත්ත්වනි. කියමු බලන්න එහෙම. ඒ කියන්නේ පංච මහා නදීන්ගේ ඒ සැඩ පහර වගේ, එහෙම නැත්නම් ඒ වතුර ගලනවා වගේ ලාභ සත්කාර උපන් කල්හි කියන එකයි අර්ථ වෙන්නේ. මෙතන මේ කියන්නේ ඉතින් ටිකක් අපි කියමු කොනේ. ඒතකොට තේරි. හත ලාභ සක්කාරා අඤ්ඤ තිට්ඨිය. සූර්යෝග්ගමන කාලේ කජ්ජෝපනක සදිසා හුත්වා. ඒතර කජ්ජෝපනක කියද්දි අර්ථය එතන එළිය ගැනම එළිය තමයි අතරම. නමුත් මෙතන කියවෙන්නේ හිරු උදා වෙන කල්හි කනා මෙදිරියෝ මෙන් ඌවාහු කියන එකයි. මෙන් වී කියන එකයි. මන්ත ඉන්සු සාකච්ඡා කරහ. කනා මෙදිරි යකු කියන අර්ථය ගන්නත් පුළුවන්. ඔව් එලි කියන අර්ථය නම් මෙතන නැහැ. කජ්ජෝපනක කියලා කියන්නේ කනා මෙදිරියට. එතකොට සදිස කියලා කියන්නේ බඳු. එතකොට මේකෙදී කනා මෙදිරියෝ බඳුව කියලා ගන්න එකයි හොඳ. මොකද අඤ්ඤ තිට්ඨිය කියලා බහුවචනේ තියෙන නිසා. එතකොට සමාස විද්ධිතින් විභක්ති අයින් වෙනවා. ඒ සදිස පදෙත් එක්ක සමාස වෙයි.
සදිසානි.
එතකොට එළිය තමයි. ඒ වුණා දැන් කණා මෙදිරියත් නිෂ්ප්‍රභා වෙලා යනවා කියන අර්ථය. ඉතින් එළිය තියෙන කෙනා කියන අර්ථය. දැන් අපි සමාර්ථ කියන දැන් ඉර උදා වුණාම පහනකින් වැඩක් නැහැ කියනවා. අතනම එතන අර්ථය පහන් එළියෙන්නේ වැඩක් නැද්දේ? පහනකින් වැඩක් නැහැ කියනවා. ඒ වගේ තමයි මෙතන. ඔව්. තොරේ වාක්‍යයේ කත්‍රු අඤ්ඤ තිට්ඨිය කියන පදේ. තොරේ මන්ත්‍රණයේ කලේ මොකක්ද කියන එක මෙතන කියවිලා නැහැ. කර්මපදේ නැහැ. පැහැදිලිද? තොර මේකේ තියෙන සමාස පද කියාගෙන යමු බලන්න. අපි එක එක්කෙනා කියමු. නේද? කවුද? විනේ විසුද්ධිය ඇස්ම කියමු බලන්න. මුලින්ම අහුවෙන සමාස පදේ මොකද්ද? ඔව් මොකද්ද කොහොමද හැදිලා
තියෙන්නේ?
ඒකේ තේරුම මොකද්ද? භික්ෂු සංඝ කියන එකේ තේරුම. තේරුම හිතලා තමයි අපි මොකක්ද සමාසය කියලා බලන්නේ. භික්ෂූන්ගේ සමූහය කියන එකයි. එතකොට භික්ඛූණං සංඝෝ භික්ඛු සංඝෝ භික්ෂූන්ගේ සමූහය. එතකොට චට්ටි තප්පුරිසයි. ඊළඟට එන සමාසය මොකක්ද? අරිය චිත්තයස්ම
මහා
නදීන. ඒකන ලේසි. කොහොමද? කම්මදහරේ. මහාන්ති නදී කියන එකයි. මහා නදී. මහාන්ති කියන කියලා ශ්‍රී ලංකේට එන්න ඕන.
ඈ?
පංචවර්ණ කියලා නේ?
පංචවර්ණ නදී.
බලන්න හොඳට. ඊළඟ සමාස පදේ කවුද? තේජානන්ද. තුරු කොහොමද ඒක? සදිස පදෙත් එක කොහොමද වෙලා තියෙන්නේ? මුලින්ම ඕඝ කියන පදෙත් එක්ක මහන්ත ශබ්දය සමාස වෙනවා. කම්මදහරේ සමාසය. ඒක කොහොම විස්තර කියන්න ඕන නැහැ. ඊට පස්සේ ඒක අපහු තතියා තප්පුරිසයකින් සදිස ශබ්දයත් එක්ක ඉන්නේ තතියා පදය. තේරුණාද? කොහොමද? බුද්ධේහි සදිසෝ තොට බුදුන් හා සමාන කෙනෙක්. එතකොට ඒක තතියා තප්පුරිසයි. එතකොට මහෝගේහි සදිස මහෝග සතිස. එහෙමයි එන්නේ. දෙකක් ඈ. ඒකවත් සදිස කියන්නේ. ඒකෙන්
මහෝගේහි
සදිස. ඔය ඊට පස්සේ වර්ණ ගිනවන තින් දැන් ඒ සමාස පදේ මහෝග සදිස කියන පදේ ඊට පස්සේ වර්ණ ගිලගින් තියෙනවා. ඊට පස්සේ ඉති විභක්ති ඔක්කොගේ මේක වචන බහුවචන හැම එකම වර්ණ ගිනවනවා. ඊට පස්සේ දැන් මේ සත්තමීයක වචනෙන් වර්ණ ගිල
තියෙනවා.
ඈ. තතියා. තතිය මහා ඕගයන් හා සමාන වූ කියන එකයි. දැන් සද්දින් පදේ වගේ සද්දින් පදෙත් එක්ක තතියාවක් නෙන්නේ. ඔයකේ යෙදෙන වෙන තැනුත් මම පොඩ්ඩක් බලලා තියෙනවා. බුද්දේහි සදිසා මාහෝ මාති ඔය විදිහේ යෙදීම් තියෙනවා දේශනාවල. එතකොට බුදුරජාණන් වහන්සේලා හා සමාන වූවාහු නොවෙමු කියලා මේ විස්තරය කියාගෙන යන්නේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිරිසව අමතද්දී භික්කවේ කියලා අමතන්නේ නැහැ. තේනහි භික්කවේ එවං සික්කිතබ්බන්. බුදුරජාණන් වහන්සේ පිරිසව අමතද්දී භික්කවේ කියලා අමතනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේලා මොගලම් මහරහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා අමතද්දී භික්කවේ කියලා අමතන්නේ ආවසෝ කියලා අමතන්නේ. හේතුව එතන හේතුව ගැන කියද්දි කියන්නේ අපි බුදුරජාණන් වහන්සේට සම වෙන්න යන්නේ නැහැ. අපි ඒ කියන අදහසින් තමයි මේ මහරහතන් වහන්සේලා මේ ආවසෝ කියලා අමතන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ අමතන විදියටවත් සංඝයාට අමතන්න යන්නේ නැහැ. මේ විස්තරේ මජ්ක්‍ධිම නිකාය අටුවාවේ එනවා. හරි. ඊළඟ පදේ සතනානන්දයන් සමග කියමුද? ලාභ සක්කාර. කොහොමද? ලාභයද? ලාභයද සත්කාරයද? එතකොට සක්කාර. ඔව්. එතකොට ලාභෝච සක්කාරෝච ලාභ සක්කාරා කියලා ප්‍රතිහැදෙනවා. නේද? එතකොට මොකද්ද සමාසෙ? ද්වන්ද. ඊට පස්සේ ඊළඟ සමාසය හත ලාභ සක්කාරා. කවුද කියන්නේ? කැමැත්තෙන් කවුරු හරි කියමු බලන්න. ඔව්. බහුබිහි කොහොමද හැදුනේ? හත ලාභ සක්කාරා යේ සංතේ හත ලාභ සක්කාරා. ඒ කියන්නේ පිරිහුණු ලාභ සත්කාර ඇත්තේ කවුරුන්ටද? ඒ අයිට කියනවා හත ලාභ සත්කාර. මොකද මෙතන පිරිහුණු ලාභ සත්කාරයක් ගැන නෙමෙයි කියන්නේ. පිරිහුණු ලාභ සත්කාර ඇති තීර්ථකයෝ ගැන.
මිශ්‍ර
ලාභ සත්කාර පදේ ඉස්සෙල්ලා සමාස වෙනවා. ඊට පස්සේ දැන් ඒක අපි කලින් කිව්වනේ. ඒ පදේ අපහු මේකට ඇවිල්ලා බහුබී සමාසයට ඇවිල්ලා ඊළඟ සමාසය දීරානන්දයන්ස්ම කියනවාද? ඊළඟට අහු වෙන්නේ මොකද්ද සමාස? ටිකක් ඉක්මනට අපි යමු. අඤ්ඤ තිට්ඨිය කොහොමද? අඤ්ඤෝචසෝ තිට්ඨියෝ ചാති අඤ්ඤතිට්ඨියෝ. ඒතකොට බුද්ධ ශාසනයෙන් බැහැර වුණෙත් මේ කිනාමයි, තීර්ථකේක් වුණෙත් මේ කිනාමයි කියන අර්ථයෙන් ගත්තා කියලායි පේන්නේ. ඒතකොට කම්මධාරයයි. සූර්යුග්ගමන කාලේ
අඤ්ඤ කියලා කියනවා.
අනිකෙක් කියන එක
නෑ.
අඤ්ඤෝ කියලා කිව්වොත් අපි කතා කරමු. සර්වනාම පදයන්. සූර්යුග්ගමන කාලේ පදුම ත්‍රියස්ම කියමුද බලන්න. මොනවද? පබෝධානන්දස්ම සමාස දෙකක්.
සූර්යාගේ
ඔව්. මුලින්ම සූර්යුග්ගමන කියන පදේ හැදෙනවා. සූර්යස්ස උග්ගමනං සූර්යුග්ගමනං, සූර්යාගේ උදාවීම. මං කලින් කිව්වා අර කෙලවරට නයන්න අන කියලා කොටසක් එකතු වෙන පදත් එක්ක චට්ටියක් යදෙනවා කියලා මං කිව්වනේ. පාදස්ස උක්කීපනං, පාදස්ස ප්‍රසාරණ, පුරිසස්ස ගමන, අන්න ඒ වගේ දෙනවා. එතකොට මෙතනත් උග්ගමන කියලා කියන්නේ උදාවීම කියන භාව නාම පදයක්, භාව නාමයක්. ඒ නිසායි උදාවීම කියන පදයත් එක්ක කාගේ උදාවීමද මේ පදේ චට්ටියෙන් එන්නේ. එතකොට සූර්යස්ස උග්ගමනං කියලා චට්ටි තප්පුරිසයි. ඊට පස්සේ යමකගේ ඒ පිනිස වූ කාලය කියන අර්ථයෙන් තමයි අපහු කාල කියන පදෙත් එක්කත් අපහු සමාස වෙලා තියෙනවා. මේ කාල පදයේත් එක්ක නම් චතුත්ති පදත් යෙදෙනවා බොහෝ විට. මේ පිනිස වූ කාලය ඒ වගේ කියන අර්ථයෙන්. එතකොට සූර්යුග් ගමනස්ස කාලෝ, සූර්යුග් ගමන කාලෝ කියලා අපහු සමාස වෙනවා. හරි, ඊළඟ සමාසය කවුද කියමු බලන්න. ගෞතම වංශයස අර කලින් කිව්වා සදිත පදෙත් එක්ක යෙදෙන විදිය. තතිය කජ්ජෝපනකේහි සදිසෝ කජ්ජෝපනක සදිසෝ තතිය තප්පුරිසයි. හරි, ඉවරයි නේද? ඊළඟ වාක්‍ය. දැන් මේ විදිහට හැම එකම කියන්න ඕනද? ඕනේ නැද්ද? වෙලා නැති කොහොමත් යනවා ඉතින්. වෙලා නොයා කරන්නත් බෑ. අනාගතේ කරන්න. හරි, අපි ඊළඟ වාක්‍යෙ කියමු. අහං හි තේන සද්ධින් ඒක ගන්ධ කුටියං වසාමි ඉති වත්වා. විසුවෙමි නෙවි, වාසය කරමියයි. ඔව්, විසුවෙමි කියන්නේ බෑ. ඔව්, වාසය කරනවා කියන එකයි. ඒ මේක අතීත පදයක් නෙවෙයි ඈ. අඤ්ඤතරස්මින් තිත්‍යාරාමේ වසිත්වා වාසය කොට, එක්තරා තීර්ථකාරාමයකි වාසය කොට. පාතෝ ජේතවන මග්ගං ඕතරිත්වා නගරාභිමුඛී ගච්ඡති. නගරාභිමුඛී කියද්දි නගරයට අභිමුඛ ඌවා කියලා තමයි කියන්නේ ශ්‍රීලිංග පදේ. මේ කියන්නේ මේ සුන්දරී පරිබ්‍රාජිකාව මං හිතන්නේ. ඒ විස්තරේ තියෙනවා සුන්දරී වත්. අභිමුඛ ඌවා අභිමුඛ වී කියන එක තේරුම් මෙතන අර ස්ත්‍රීලිංග පදයෙන් තියෙන නිසා තමයි අභිමුඛ වූවා කියලා තින් කියන එක සුදුසු නේද? හරි, මේකේ තියෙන සමාස පද කියමු බලන්න.
මෙහෙම දාර්ශනික අභිමුඛ වූ ඇයි කියන
පුළුවන්
හකින් ගන්න.
මේකේ ඒක ගන්ධ කුටියක් කොහමද පදේ හැදුනේ? ඉස්සල්ලාම ගන්ධ කුටි කියන පදේ කොහොමද? මේක නම් මෙතන කියන්නේ තතියා තප්පුරිසයක්. ගන් මේ නිරුක්තිය දීලා තියෙනවා. ඒ නිසා මම ඒක බලාගෙනත් ආවා. ගන්ධේහි පරිභාවිතා කුටි ගන්ධ කුටි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කුටියට ගන්ධ කුටිය කියන්නේ ඇයි? දිබ්බ ගන්ධේහි පරිභාවිතා කුටි කියන අර්ථයෙන්. දිව්‍ය ගන්ධයන්ගෙන් සුවඳවත් කරනා ලද කුටිය කියන අර්ථයෙන්. ඒකේ පරිභාවිතා කියන පදේ අයින් කරලා තමයි එතකොට ගන්ධේහි කුටි කියලා තියෙන්නේ. මම කලිනුත් කිව්වා මජ්ජපද ලෝප සමාස කියලා හැම යෙදෙනවා කියලා. ඇතැම් පද ලොප් වෙලා සමාස වෙනවා. එතකොට මෙතනදී සමාස පදේ පරිභාවිතා කියන කිතක පදේ අයින් වෙලා තමයි පදේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ අර්ථය ගන්දි අපි කියන්නේ ගන්ධ කුටිය කියද්දි ගන්ධයන්ගෙන් යුක්ත කුටිය කියලා වගේ ගත්තම හරියයි. තතිය තප්පුරිසයි. එතකොට ඊට පස්සේ ආපහු ඒක කියන සංඛ්‍යාවත් එක්ක සමාස වෙනවා. එතකොට මොකද්ද සමාසය කියමු බලන්න. සන්තානන්දය. හරි. තිත්තියා රාමි කියන පදේ. ඒකේ පාලි වාක්‍ය කියමු බලන්න ආනන්දයස්ම. කවුරු හරි පුළුවන් කෙනෙක් ඉක්මනට කියමු, වෙලා යනව නැත්තම් නේද? තීර්ථකයන්ගේ ආරාමය. තිත්තියානම් ආරාමෝ තිත්තියාරාම. තීර්ථකින්ගේ ආරාම. චට්ටි තප්පුරිස. ජේතවන මග්ග. ජේතවනය පිනිස වූ මාර්ගය. ජේතවනයට තියෙන මාර්ගය. එහෙම නැත්නම් ජේතවනයට අයිති කියන අර්ථයක් තියෙනවා නේද? එතකොට කොහොමත් ජේතවනස්ස මග්ග, ජේතවන මග්ග කියලා ගන්න පුළුවන්. නගරාභිමුඛි.
නගරයට අභිමුඛ.
ඔව්, නගරස්ස අභිමුඛි. අපි ඔක්කොම ওই වගේ ටිකක් කෙටියෙන් අපි කියාගෙන යමු ඉස්සරහට ටික නේද? ඊළඟ වාක්‍ය. රාජා යෝජනාන්තරි ජන්නුමත්තේන පෝදිනා. ධනක් පමණ ප්‍රමාණයක්, ප්‍රමාණයෙන් සීමාවක් ඇතිව කියන අර්ථයෙන්. පංචවන්නානි පුප්පානි යෝකිරා පෙත්වා. දජ පතාක කදලි ආදීනි උස්සාපෙත්වා. පූජං කරොන්තු. ගංගා තීරං පාපෙත්වා. පමනුවා කියන එකයි අර්ථය. වේසාලිකානං සාසනං පහිනි. විශාල වැසියන්ට පණිවිඩයක් යෙවිය. තොට යෝජනාන්තරි කියන පදේ. තේජානන්ද යෝජනානං අන්තරි. යොදුන් අතර කියන එකයි. ඔක අන්තර පදෙත් එක බොහෝ විට මම කලිනුත් කිව්වා චට්ටි පදයක් යෙදෙනවා බොහෝ විටනේ. එතකොට යොදුනක් යොදුනක් අතර කියන එකයි මෙතන අර්ථය. දැන් එක යොදුනක් නෙවෙයිනේ මෙතන තිබුණේ නේද? යොදුනේ අතරක් කියන එක නෙවෙයි මේ. ඒ කියන්නේ යොදුනම නෙවෙයි අතර කියන්නේ. දැන් යෝජනාංචතං අන්තරං කිව්වොත් හරි වැඩේ වෙන්නේ. යොදුනමයි අතර වෙලා තියෙන්නේ. කම්මධාරීට ගැලපෙන්නේ නැහැ අර්ථය. යොදුනේ යොදුන් අතර කියන එකයි අර්ථය. යෝජනයන්ගේ අතුරෙහි කියන එකයි. යොදුන් දෙකක් තියෙනවා නම් ඒ වාගේ අතුරෙහි චට්ටි පදයක් කියන්නේ. ජන්නු මත්තේන. මත්ත පදෙත් එක බොහෝ විට ඒ ධනක පමණ ඇත්තේ යමකටද, ඒකට අපි කියනවා ජන්නු මත්ත කියලා. එතකොට සමාසය බහුබිහි සමාසය. ධනක පමණ ඇති කියන එකයි. පංච වන්නානි කියන වන්නේ චන්දසුමනායස්ම පංච වන්න. කියලා හැදේ කඳුපතේ. චන්දගීතියස පංචවර්ණ. ඒකනේ දැන් සංඛ්‍යා පුබ්බෝ දීගු කියලා දැන් කියන්නේ තිත් සෑහෙන වාර ගානක් නේද? සංඛ්‍යාවක් දකින්න මතක් වෙන්න ඕන මුලට. ඒකෙදී ව්‍යාකරණ පුතල කියන්නේ මේ සංඛ්‍යාවක් මුලින් යෙදීම තමයි දීගු සමාසයේ ප්‍රධාන ලක්ෂණේ. ඒක තමයි චට්ටි තප්පුරිසේ එකත් වෙනස් වෙන තැනත් කියලා තියෙනවා. එතකොට තප්පුරිසයක් එක වෙනස් වෙන්නේත් ඒ විදිහට. දැන් සංඛ්‍යාව පිටිපස්සෙන් ආවොත් තප්පුරිසයක් යෙදෙන්නේ කියලා කියනවා. එතකොට ඒක තමයි වෙනසත් සංඛ්‍යාවක් මුලින් යෙදීම. ඒ වගේම සමහර පොත්වල කියලා තියෙනවා ඇතැම් තැනක සංඛ්‍යාවක් පිටිපස්සෙනුත් යෙදෙන්න පුළුවන් දිගු සමාසය කියලා. හැබැයි පාලි භාෂාවේ තියෙන අපි පිළිගන්න ව්‍යාකරණ පොත්වල කියාගෙන යන්නේම සංඛ්‍යාවක් මුලින් තියෙන එක තමයි දිගු. අනිත් තැනකදී චට්ටි යෙදීමක් එන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි. අපේ මේ අපේ පාලි භාෂාවට අදාළ පොත්වල දැන් සමහර විට ඕක එන්නේ නැත්තේ මං හිතන්නේ සංස්කෘත ව්‍යාකරණයකින් කියලායි හිතෙන්නේ. ඒ දිගු සමාසය සම්බන්ධව කියන හැම තැනකම කියන්නේ සංඛ්‍යා පූර්වය පූර්වයි යෙදෙන්නේ කියලා.
එතකොට සූත්‍රයේදී හදාගන්න මෙවිසනසුදී ව්‍යාකරණයේ හැදිච්ච සූත්‍රයක් තියෙනවා.
ඔව් ඒ සූත්‍රano කියන්නේ ව්‍යාකරණයේ තියෙන්නේ චට්ටි පදය. සංඛ්‍යාව පිටිපස්සෙන් තියෙන තැනවල. බුද්ධ දේශනාවේ තියෙන්නේ එහෙම. පස්සේ ඒ ගැන මම කිව්වා මන්දක විදියට. චට්ටි යෙදෙන තැන. සිප්පිකානං සතන්නත්ති. ඒ වගේ යෙදීම් ගොඩක් තිබුණා. රක්කසානං සහස්සං. ඒ වගේ දැන් කීපයක් අහුණා මට. එතකොට චට්ටි පදයක් තමයි සංඛ්‍යාව පිටිපස්සට එද්දී යෙදෙන්නේ. මුලට එන්නේ චට්ටි පදයක්. සතං හත්ති සතං අස්සා. ඒ තැනත් කියනවා අස්සානං සතං. අස්සානං සහස්සං. ඒ විදිහට ගන්න. දජ පතාක කදලි ආදීනි. ඒකත් අපි කලින් ඒ වගේ පද හැදුවා. බහුබ්බීහි සමාසයක්. හරි ඊළඟ වාක්‍ය. මහජනෝ නගර මැජ්ජේ. එතන හදාගන්න සන්තාගාරම් වෙන්න ඕන වචනිය. සන්තාගාරම් හරි. සන්තාගාරය කියලා කියන්නේ මොකද්ද?
නගර මැජ්ජේ නගර සාගාර
දීලා තිනේ දෙක. සන්තාගාර දීලා තියෙනවා නගර ශාලාව. නගර මැද පිහිටියා වූ නගර ශාලාව. ප්‍රමද්දී ඇති කියන එක තමයි. සබ්බ ගන්ධේහි උපලිම්පෙත්වා. සියලු සුවඳ වර්ග වලින් තවරා. උපරි සුවන්න තාරකාදී විචිත්තං විතානම් බන්දිත්වා. බුද්ධාසනම් පඤ්ඤා පෙත්වා. සත්තාරං ආරෝචේසි. ධර්මෝ සිටියේය. සිටි තේක අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අපි ඒකේ තියෙන සමාස පද කියමු බලන්න. මහා ජනෝ විමල ජීවය. නගර මැජ්ජේ ආනන්දස්. නගර මැද්දිය කියන එකේ තේරුම මොකක්ද? කොහොමද නගරයේ මැදනේ? නගර මැද කියලා කියන්නේ නගරයේ මැද. අපි කියනවා මේසේ මැද කියලා. මේසයට අයිති මැද චට්ටි තප්පුරිසයි. සබ්බ ගන්ධේහි. සබ්බ ගන්ධ චන්දසුමනායස්ම සන්තාගාර කියන එකේ සන්තාගාර ඔය තමයි තියෙනවා. මෙතන සන්ත කියලා කියන්නේ නියෝග කිරීම කියන අර්ථය. නියෝගය එහෙම නැත්නම් අනිත් අයට ඒ පැනවීමක් කරනවා කියන එකයි. එතකොට අපිට ගන්න වෙන්නේ නියෝගය පිනිස වූ ආගාරය, gedara. එහෙම නැත්නම් මෙතන
පැනවීම ඇත්තා වූ කියන
එක. ඒක කොහොමද?
ආසනෙම
එන්නේ කරලා තියෙනවා කියන්නේ එහෙම නෙවෙයි. ඒ රජවරු එහෙම මෙතන ඉඳන් තමයි අනිත් අයට නියම කරනවා කියන්නේ මේ විදිහට රැස්වි මොනවා හරි උත්සවයකට හරි මෙච්චර පිරිසක් ඉස්සරහට එන්නේ ඒ වගේ නියම කිරීම ආදී කරන තැන කියලා කියන්නේ. එතකොට ඒ පිනිස, ඒ නියෝගය පිනිස, නියෝගය සඳහා තියෙන ස්ථාන. එහෙමනොත් චතුත්තියක් වේ. චතුත්ති තප්පුරිස. සබ්බ ගන්ධේහි කියන එක
සබ්බ ගන්ධන ගන්ධේහි.
එතකොට කම්ම ධාරේ සමාසය. සුවන්න තාරකාදි විචිත්තං. සුවන්න තාරකා කියලා ඉස්සෙල්ලා කම්ම ධාරේ සමාසයි. එහෙමද? සබ්බෙහි ගන්ධෙහි වෙන්නේ ඒක වෙන් කරොත්නේ විභක්තියනේ. ඉස්සෙල්ලා සබ්බ ගන්ධ වෙලා තමයි දැන් මෙහෙම. දැන් අපි හිතමු සුමේධේන සුමේද පණ්ඩිතේන කියලා තියෙනවා. ඔක වෙන් කරොත් මොනවද වෙන්නේ? සුමේධේන පණ්ඩිතේන. සුමේද පණ්ඩිතස්ස කියලා තියෙනවා. වෙන් කරොත් ගහමු. සුමේධස්ස පණ්ඩිතස්ස. සුමේධම්හි සුමේද පණ්ඩිතම්හි කියලා තියෙනවා. වෙන් කරොත් සුමේධම්හි පණ්ඩිතම්හි. ඒ සමාන විභක්තිය අනේක හැම කම්මධාරයේ පදයකම තියෙනවා. ඒ දෙක වෙන් කරලා ඒක තප්පරිස නෙවෙයි. අපි බලන්න ඕන මේක ප්‍රථමාවට අරන් තමයි වෙන් කරලා ගන්න ඕන පද දෙක. පැහැදිලිද කතාව? කම්මධාරය සමාසයක් ගන්නවා අපි ගමුකෝ.
බුද්ධ සීහෝ. බුදුරජාණන් වහන්සේ කියනවානේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කියන අර්ථයෙන් බුද්ධ සීහ කියලා. බුද්ධ සීහෝ කියලා පිළිගන්න. ඊට පස්සේ මේක වර්ණනගෙනවා අපි චතුත්තියට. බුද්ධ සීහස්සනේ. ඊට පස්සේ මේක වෙන් කරපුවාම බුද්දස්ස සීහස්ස කියන එක. එහෙම කියලා මේක චත්තිතප්පරිසෙම නෙවෙයි. පැහැදිලිද? දැන් මුලපදේ අපි හදාගෙන මේක හැදුනේ කොහොමද කියලායි බලන්න ඕන ප්‍රථම පදේ. පැහැදිලි නේද? එතකොට මේක තමයි මේ කරගන්න ඕන. බුද්ධෝචසෝ සීහෝ චාති බුද්ධ සීහෝ කිය. ඒ වගේ තමයි මේ තියෙන විභක්තිය හනවා පිටිපස්සෙන්. දැන් මේකේ සබ්බ ගන්ධේහි කියලා තතියාවෙන් තියෙද්දි ඒක වෙන් කරපුවම සබ්බේහි ගන්ධේහි තමයි. සබ්බ ගන්ධ කියන දැන් හැම කම්මධාරයේ සමාසයක්ම වර්ණගුණයි පස්සේ වර්ණගුණු පදේ වෙන් කළොත් එකම විභක්තියෙන් දෙකම එන්න ඕන. පැහැදිලි නේද? සුමේද පණ්ඩිතස්ස කියලා තියෙනවා. සුමේදස්ස පණ්ඩිතස්ස කියලා වෙන් කරන්න ඕන. චට්ටියට එකතු කළොත් සුමේද පණ්ඩිතස්ස. එහෙම කියලා ඔක චට්ටි තප්පරිස එහෙම නෙවෙයි. මොකද ඒක ප්‍රථමාවට අරගෙන තමයි ඊට පස්සේ හැදුණු විදිය බලන්න ඕන. පැහැදිලි නේද?
නිකන් ගත්තොත්
ඔව් ඒක තමයි. දැන් මුලින් අපි ගෙන්වන්නේ නේද? දැන් මේ සමාස ගැන දැන් කතා කරලා තියෙනවා. මේක ප්‍රථමාවට අරගෙන දැන් ඒ නිසා පුළුවන් දැන් මේක විශේෂණ පදයක්. හැබැයි බලන්න ඕන මේක තුල්‍යාධිකරණ විශේෂණයක්ද නැත්නම් චට්ටි පදයකට විශේෂණ වෙලා හැදෙන්න පුළුවන්. තේරුණාද? දැන් රාජපුත්තෝ කියන එක රාජපුත්තස්ස කියලා තියෙනවා. තේරුණාද? පුතාටනේ. හරි, පුතාගේනේ, රජතුමාගේ පුතාගේ. ඉතින් අර්ථයෙන් අපිට බලන්න පුළුවන් කොහොමද. ඉතින් ඒ තැනක බලන්න ඕන. දැන් එතකොට දෙකම චට්ටි. රඤ්ඤෝ පුත්තස්ස. රඤ්ඤෝ පුත්තස්ස. එතකොට එහෙම කියලා මේක කම්මධාරියක් නෙවෙයි. ඉස්සරලවක සමාස උනේ රඤ්ඤෝ පුත්තෝ කියලා යෙදිලා ඒක තමයි අපහු වරණෙගුයි. ඒකයි මතක තියාගන්න ඕන. දැන් නිතරම මතක තියාගන්න ඕන මේ සමාස පද කියන ඒවා අනිත් විභක්ති වල නිතරම වරණෙගිනවා. වරණෙගුණයින් පස්සේ ඒක වෙන් කළොත් අපහු වර විභක්ති සමාන විභක්ති වලට යනවා. ඒ අදාළ විභක්ති වලට යනවා සමහරට. තේරුණා නේද? දැන් කම්මදාහරේ සමාසයේදී නම් විශේෂ පදේට සමාන විභක්තියකටමයි විශේෂණ පදෙත් බෙදෙන්නේ. අනෙක් සමාසයකදී නම් එහෙම වෙන්නේ නැහැ. දැන් කොහොමද? බුද්ධ භාසිතස් බුද්ධ භාසිත කියලා තියෙනවා. තේරුම බුද්ධේන භාසිත කියන එකයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද. එතකොට බුද්ධ භාසිතස්ස අත්තස්ස කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දෙය අර්ථයාගේ. එතකොට බුද්ධේන භාසිතස්ස අත්තස්ස කියලා කියන්නේ. ඇයි? අර තතියා පදේ ඒක වෙනස් වෙන්නේ නැහැ. තතියා තප්පුරිස යන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද කම්මධාරයේකදී තමයි සමාන විභක්ති එන්නේ වෙන් කළාම. පැහැදිලි නේද? කම්මධාරයේ පදයක් වරණෙගුණ එකක් වෙන් කළොත් කියපු කතාව පැහැදිලිද? තිබ්බ ටිකක් පැටලුණා වගේද?
සාමාන්‍යයෙන් කම්මධාරියට එදෙන යෝග්‍ය වෙච්ච වචන ටිකක් එහෙම කියලා තියෙනවද?
එහෙම කියනවා. ඒ තුල්‍යාධිකරණ වෙන්න පුළුවන් ඕන එකක් එදෙන්න පුළුවන්. සමාන පද ඕන තරම් තියෙන හැම තුල්‍යාධිකරණ පද දැන් අපි කලින් ඉගෙන ගත්තේ විශේෂණ පද එහෙම යෙදෙනවා ඕන තරම් යෙදෙන්න පුළුවන් මේ විභක්ති එකයි මතක තියාගන්න තියෙන්නේ ප්‍රථමාවේදී ඒ පද දෙක වෙන් කළොත් ප්‍රථමාවටම පද දෙකම ප්‍රථමාවට එනවා ඉතින් ඒක මතක තියාගත්තම ඇති එතනින් එහා ඒවා හිතන්න යන්න ඕනේ නැහැ ඉතින් වර්ණයේදී ඉතින් කොහොමත් මේ දෙක වෙන් කළාම අපහු සමාන විභක්තියට එන්න ඕනේ දැන් බුද්ධ සීහස්ස කියලා ඊට පස්සේ දැන් චට්ටියට තියෙන එක වෙන් කළොත් බුද්ධස්ස සීහස්ස ඒ දෙකම එක විභක්තියින් යනවා. පැහැදිලි නේ නේ? හරි. එතකොට මෙතන මේක කම්මදාහරේ සමාසයි. සුවන්න තාරකාදි විචිත්තං. සුවන්න තාරකා කියන පදේ. රන්ම නෙවෙයි තාරකා වුනේ. සුවන්න තාරකා කියන එක කම්මදාහරේම නෙවෙයි. රන් වලින් කළ තාරකා. එතකොට තතියා තප්පුරිසයි. එතකොට ආදිපදේ එක්ක ආපහු ආදිපදෙත් එක්ක බහුබීහි සමාසයක් වෙනවා. ඊට පස්සේ ආපහු තතියා තප්පුරිසයක් වෙනවා. සුවන්න තාරකාදීහි විචිත්තං සුවන්න තාරකාදි විචිත්තං බහුබීහි සමාසයක් වෙලා ඊට පස්සේ ඒ බහුබීහි සමාසයේ ආදිපදෙන් ඉවර වෙන බහුබීහි සමාසය ආපහු තතියා තප්පුරිසයකට යනවා සුවන්න තාරකා දීහි විචිත්තං කියලා. සුවන්නේහි තාරකා සුවන්න තාරකා ඊට පස්සේ සුවන්න තාරකාදයෝ යේසං තේ සුවන්න තාරකා දී කියලා බහුබීහි සමාසය හැදෙනවා. ඊට පස්සේ සුවන්න තාරකාදීහි විචිත්තං සුවන්න තාරකාදි විචිත්තං කියලා අපෝ තතියා තප්පුරිසයක් කියලා. බුද්ධාසනං කියන පදේ කියමු බලන්න කවුද සුදම්ම රක්කිතාස්. දුංගේ ආසනේ බුදුරජාණන් වහන්සේ පිණිස දැන් බුද්ධාසනයක් පැනෙව්වා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිණිස. ඒක බුදුරජාණන් වහන්සේට තාම අයිති නැහැ. බුද්ධාසනයේ පැනෙව්වේ බුදුරජාණන් වහන්සේ පිණිස චතුත්ථියේ නිසා. හරි, ඊළඟ වාක්‍ය. තේ ඔහු සුවන්න රජත මණිමයා නාවායෝ මාපෙත්වා. නැව් මවා. සුවන්න රජත මණිමයේ පල්ලංකේ පඤ්ඤා පෙත්වා. ඒකේ පළඟක් නෙවෙයි පල්ලංක පනවා කියලා බහුවචනට එන්න ඕනේ. ද්විතීයා බහුවචනයි පල්ලංකේ කියලා තියෙන්නේ. පංචවන්න පදුම සංචන්නං උදකං කරිත්වා.
ගන්ධියක්
ඔව් ජලයක් කොට අත්තනෝ අත්තනෝ නාවාබිරෝහනත්ථාය සත්තරං යාචින්සු ආයාචනා කළහ ශාස්ත්‍රූන් වහන්සේට ආයාචනා කළහ දැන් මෙතනදී ඇයි ශාස්ත්‍රූන් වහන්සේට කියලා මං කිව්වේ ඒ තැනක දැන් ශාස්ත්‍රූන් වහන්සේ යදී කිව්වත් හරි වහන්සේට කියලා අපි සිංහලෙන් එහෙමත් කියනවා දෙවිදියම හරි තයන්නත් ဒုတိယා වේදෙනවා කියලා කලිනුත් කිව්වනේ නේද මේකේ තියෙන
අපි අර යදින කෙනා ဒုတိယා වේදෙන
ဒုတိယා කොහොමත් මෙතන බුදුරජාණන් වහන්සේයේදී යදූහ කිව්වත් හරි සුවන්න රජත මණිමයා එතකොට සුවන්න රජත සුවන්නමය රජතමය මණිමය කියන පද ටික තමයි ඇත්තටම සුවන්න රජත මණිමය කියලා අන්තිමට සමාස කරලා තියෙන්නේ රන් වලින් කළ රිදී වලින් කළ මණික් වලින් කළ කියන එකයි එතකොට ද්වන්ද සමාසය ඊළඟ පදෙත් එහෙමයි. සුවන්න රජත මණිමයේ. පංච වන්න පදුම සංචන්න. පංච වන්න කියද්දි මුලින්ම දිගු සමාසයි. එතකොට පංච වන්න පදුම කියලා කියද්දි පදුම සිරියාෂ්මක කියමුනේ. කම්මධාරයේ සමාසයි. పంచవర్ణ ఊయే తేవామై నిలుం ఊయే తేవామై ఇక్కడ పంచవర్ణ పదమ సంచన్నం කියලා කියද්දි నిలుం వలిన్ గవసిగత్ పంచవర్ణ పదుమేహి సంచన్నం పంచవర్ణ పదమ సంచన్నం මොකද්ද ఔతతియ తత్పరిసై నావాభిరూహనత్తాయ එතකොට එතන නම් ඇත්තටම සමාසයක් නෙවෙයි. කො මෙතන තියෙන සමාසය. නාවං අබිරූහණං නාවාබිරූහණං. ဒုတိယා තප්පුරිසයි. ඊළඟට නාවාබිරූහණස්ස අත්හාය. චතුත්ති. හරි. ඊළඟ වාක්‍ය. ඊළඟකෙත් අඩු මුද්‍රණ දෝෂයක් හදාගන්න තියෙනවා පරිචාරක පුරිසා පරිචාරක අතහස්ස පරිචාරකා පරිචාරක පුරිසා ඉක්බිති ඔහුගේ පිරිවර පුරුෂයෝ නානා වන්නානි දුස්සානි නානප්පකාරා ආභරණ විකති ගොඩක් තියෙනවා නේද නානවන්නානි දුස්සානි නොයික් වර්ණ රිදිද ඒ දකාරය ගන්න කොහෙන්ද අර කෙළවරේ තියෙන චකාරය නානප්පකාරා ආභරණ විකතියෝච මාලා ගන්ධ විලේපනානිච මල් ගඳ විලවුන්ද ගඳ කියපුවාම අපිට සාමාන්‍ය සිංහලයේදී අපි ගඳ කියන්නේ නර දුගඳ කියන අර්ථයෙන්නේ ඒක වැරදි ඇත්තටම අපේ භාවිතයේ වැරද්ද කියලා මම කියන්නේ නැහැ අපි ඒ අර්ථය ගන්න විදිය වැරදි දැන් ගඳ කියන්නේ ඇත්තටම පොදු වචනේ ඒකේ නරක ගඳය දුගඳ හොඳ ගඳය සුගඳ මේ භාවිතයේ තියෙන ඉතින් ගඳ කියපුවාම නරක ගඳට ඒ නිසා දැන් මේ තැනක අපි කියන්න ඕන මල් සුවඳ විලවුන් කියලා ගමු නේද නැත්නම් අපිට අර්ථය ටිකක් පැටලෙනවා ඒ නිසා අපි දැන් අර භාවිතයත් එක්ක මේ අර්ථ පැටලෙනවා නේද නැත්නම් මල් සුවඳ විලවුන් ද ආදාය ගෙන නරක
සිතාවගේ සුවඳ මේ
ඔව් ගන්ධ විලේපන කියලා කියන්නේ අපි ගඳ දේවල් ගන්නෑ සුවඳ දේවල් විතරයි ගන්න කියන්නේ සමන්තා පරිවාරිත්වා අට්ඨංසු. පිරිවරා සිටියහ. හාත්පස පිරිවරා සිටියහ. පරිචාරක පුරිසා. මෙත්තානන්ද වැසම. පිරිවර වුණෙත් ඒ අයමයි, පුරුෂයෝ වුණෙත් ඒ අයමයි. නේද? කම්මධාරය. නානා වන්නානි දුස්සානි. නානා වන්න. අපි මේ නානා පදෙත් එක්ක යෙදෙන විදිය ගැන කලින් කතා කළා. නේද? පිටුවන්කෙත් එතනම අනිත් පැත්තේ 68 පිටුවේ තියෙන්නේ නානාචතේ තරවෝ ඡාති නානා තරවෝ. එතකොට මේක යෙදෙන්නේ නොඑක් උනේත් ඒවමයි, නොඑක් විදියට උනේත්. එතකොට මේ වර්ණ උනේත් මේවමයි. එතකොට කම්මධාරියයි. කම්මධාරිය සමාසය. නානා ප්‍රකාර කියද්දිත් එහෙමයි. ආභරණ විකතියෝ කියද්දි. ආභරණ විකති. චට්ටි මේක. ආභරණස්ස විකති, ආභරණ විකති කියන එකයි පදේ. චට්ටි තප්පුරිස. මේ ගැන අපි පස්සේ විස්තර කතා කරමු. දැන්ට අපිට ඒ ගැන විස්තරාවේ නැහැ. දැන් චට්ටියේ ප්‍රභේද ගැන කියන තැන්වල රූප සිද්ධියේදී එහෙම කියනවා. ඒකට කියන්නේ විකාර සම්බන්ධය. විකාර විකාරී දෙදෙනාගේ සම්බන්ධය. එතකොට අපි ඒක පස්සේ කතා කරමු. නැත්තම් අපි ඔළුව නේද? ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා. මේ විලාවේ කොයි විලේ මේක ඉවර වෙනවද කියලා නේද බලන් ඉන්නේ. හරි. මාලා ගන්ධ විලේපනානි. කියමු බලන්න කවුද? සමන්සි මේක දැන් මාලාච මල්ද සුවඳද විලවුන්ද. එතකොට ද්වන්ද සමාසයක්. හරි, එච්චරයි නේද? හරි, එහෙනම් තව ගැටලු තියෙනම් අහන්න බලන්න. දැන් මේ ටික කියාගෙන යද්දී සමහර විට අඩුපාඩු වෙන්නේ නැති එහෙම දෙයක් අහු වුණොත් ඒවා නිවැරදි කරගන්න සමහර විට කියාගෙන යද්දී හදිසියේ මාරු වීම එහෙම වෙලා තියෙන තුලුවන්. ඉතින් එහෙම වුණොත් නිවැරදි කරගන්න, නැත්නම් පස්සේ වෙලාවක අහන්න මේක මෙහෙම කියුනේ එවෙලේ ඒක මෙහෙමද වෙන්නේ කියලා අහන්න. එහෙම අඩුපාඩු වෙලා තියෙන පුළුවන්. හරි. ඊළඟ වාක්‍ය. හරි නේද? අනිත් පැත්ත. පාලියට පරිවර්තනය කරන්න. බෝසත් තෙම, කියන්නේ බෝසතාණන් වහන්සේ. බෝධිසත්තු. අතටපත් සක්විති රජසැප. ඒක මොන විභක්තියටද යන්නේ? රාජ්‍ය සුඛං කියලා ඇයි ဒုတိයාවෙන් තිබ්බේ? මේක තමයි අත්හැරියේ. ඒ නිසා මේ ඉවතලා කියන පූර්ව ක්‍රියාවේ කර්මපදේ නිසා තමයි ဒုတိයාවෙන් තියන්නේ. අවබෝධයෙන් ඒක තියන්නත් ඕන. කෙලපිඩක් මෙන් ඉවතලා. කෙලපිඩක් විය කියන්න පුළුවන් නේද? කෙලපිඩක් මෙන්. කෙලපිඩක් විය ඉවතලා. චඩ්ඩෙත්ව. ඒකත් මේ කෙලපිඩ මෙන්නේ දැන් සක්විති රජ සැප අයින් කලේ. ඒකත් ဒုတိයාව. ඒකත් දැන් සක්විති රජ සැප ဒုတိයාවට නෙන්නේ. සිය නුවරින් නික්ම ගියේය. අත්තනෝ නගරා කියන්න පුළුවන්. කොහමෝ පංචමියට එන්න ඕනේ. තමන්ගේ කියන එක අත්තනෝ කියලා ගන්න පුළුවන්. අත්තනෝ නගරම් හා නික්ඛමි. එතකොට මේකේ බෝධිසත්වෝ කියන පදෙත් ඒක විස්තර කරලා තියෙන මට මතක විදියට ඒක නම් පොඩ්ඩක් බලන්න ඕන. බෝධියා සත්වෝති බෝධිසත්වෝ කියලා. බෝධි කියලා මෙතන කියන්නේ නිවන බුද්ධත්වයට ලෞතුරා බුද්ධත්වයට ඇලුණු උතුමන් වහන්සේ කියන එකයි. කියන්නේ දැන් ඒ බුද්ධත්වය පිණිස තමයි මේ කරන කටයුතු කරන්නේ. මෙතන සත්වෝ කියන්නේ සත්වයා කියන අර්ථයෙන් නෙවෙයි. සත්ව කියලා ඇලීම අර්ථයේ පදයක් තියෙනවා. එතකොට මෙතන ඇලුනා කියන්නේ අර ලෝභයෙන් ඇලීමක් නෙවෙයි. එතකොට අධික ඡන්දයෙන් යුක්තව මේ බෝධිය පිණිස කටයුතු කරන උතුමන් වහන්සේ කියන අර්ථයෙන්.
සත්ත්වද ආසත්ත්වද නැහැ.
ඔව් බෝධිය ආසත්ත්වෝ ආසත්ත්ව කියන පදෙත් තියෙනවා. මම පොඩ්ඩක් බලලා කියන්නම්. අනේ ආසත්ත්ව පදේ පාළිය තියෙනවා. හරි ඊළඟ අපහු අතටපත් ဒုတိය තප්පුරිසයි හත්තං පත්ත හත්තප්පත් සක්විති රජසැප ඕ සක්විති රජතුමා කියන තැන ඉස්සෙල්ලම කමදහරේ සමාසයි චක්කවත්තීචසෝ රාජාචාති චක්කවත්ති රාජා ඊට පස්සේ සක්විති රජුගේ සැප කියන අර්ථයෙන් චට්ටි තප්පුරිසයි කෙලපිඩක් කියන එක චට්ටි තප්පුරිසයි ඔව් කේලයාගේ පින්දය කෙලපිඩ හරි නේද? එතකොට රාශියක් ගැන අපි කියද්දි ඒ අර්ථය චට්ටියක් කියනවා කියලා කිව්වා. හරි දෙවෙනි වාක්‍ය මහා බලැති හෙතෙමේ මහා බලෝසෝ අටලොස්රියන් උසැති නගර ප්‍රාකාරයට උඩින් පැන යන්නට කොහොමද අට්ටාරස හත්තු බේද නගර පාකාරම් පාකාරම් උල්ලං ගෙත්වා කියලා ගන්න පුළුවන්. ඔව් අට්ටාරස හත්තු බේදං කියලා අපි ඒක දෙකට කඩලා ලියමු. අට්ටාරස හත්තු බේදං නගර පාකාරම් උබ්බේදං නගර පාකාර ඔව් ඔය එක ද්විතියවට ඉන්න ඕනේ අරකට විශේෂණ ඔයත් උබ්බේදං කියලා නගර පාකාරං කියන පදයට විශේෂණ ඔව් හත් උබ්බේද ඔව් රතන උබ්බේද කිව්වත් තමයි හත් පදේ වෙනුවට රතන කියලාත් ගන්න පුළුවන් උල්ලංගෙත්වා පැන යන්නට චින්තේසි උල්ලංගෙත්වා ගන්තුම් කියන එක හොඳයි. උල්ලංගෙත්වා ගන්තුම් චින්තේසි එතකොට චින්තේසි එතකොට මහා බලැති කියන පදේ කම්මදහරේ සමාසය මහන්තු බලු අටල ශ්‍රියන් උස ඇති දැන් මෙතන ඇති කෑල්ලකුත් තියෙනවා නේ එතකොට අටල ශ්‍රියන් කියන පදේ මුලින් අපි දිගු සමාසයි අට්ඨාරස රතන ඊට පස්සේ අටලොස්රියන් උසක් ඇත්තේ යමකටද? අට්ඨාරස හත්තු බේදං යස්ස සෝ අට්ඨාරස හත්තු බේදෝ කියලා ගන්නවා. හරිද? බහුබ්බීහි සමාසය. ඒ උස ඇති, දැන් මෙතන ඒ උස ඇති නගර ප්‍රාකාරයක් ගැන කියවෙන්නේ. ඒ උස තියෙන නගර ප්‍රාකාරයක්. ඒතොර මම කිව්වද මේ ඇති යමකින් යුක්ත ඒ වගේ පදයක් එද්දී බහුබ්බීහි සමාසය තියෙනවා. දැන් මෙතන කියන්නේ අටලොස් රියනක් පැන්නා කියලා නෙවෙයිනේ නේද? අටලොස් රියනක් උස තියෙන ඒ ප්‍රාකාරයකින් නේ පැන්නේ. පැහැදිලි නේද? ඔව්. පණින්නේ දැන් පණින්නේ ඒකනේ. ඒ නිසා මතක තියාගන්න ඕන. දැන් ඒ පදයේ මෙතන උස ඇති කියන අර්ථයක් තියෙනවා. ඒකට නගර ප්‍රාකාරය කියන එක. කොහොමද හැදෙන්නේ? නගරයේ ප්‍රාකාරය. චට්ටිතප්පුරිසයි. ඊළඟ වාක්‍ය. හෙතෙම සුදු වූ අධික ජව සම්පන්න වූ කන්තක අසු පිට නැගී. කොහොමද? අපි ඒක වෙන්ක ඒ තැන්නම් වෙන් කළත් කමන්නේ. සේතං අධික ජව සම්පන්නං කන්තකං ආරුහිත්වා. කන්තක අස්සං කිව්වත් කමන්නේ, කන්තකං කිව්වත් ඇති නේ.
අජානීය
නැහැ මේ ඉගෙන නැහැ. අජානීය නැහැ. අජානීය නේද? නැහැ
ඉන්නේ.
නෑ, එහෙම සේතං කියලා ගන්නත් පුළුවන්. නැතුව අර සමාසකයටත් ගොඩාක් පදයකට සමාස කළාම අර්ථ අපහැදිලි. එතකොට අධික ජව සම්පන්නං කොහොමද සමාසේ? අරිචිත්තස්ම කියමු. අධික ජව කියන පද දෙක කම්මදහර සමාසයි. අධික වූ ජවය. අධික වූ ජවය විශේෂණ පදයක් නේ අධික පදේ. එතකොට අධික ජවයකින් යුක්ත වූ අධික ජවේන සමන්නාගතෝ අධික ජව සමන්නාගත හරි සම්පන්නයි. එතකොට තතියා තප්පුරිසයි. අධික ජවයකින් යුක්ත කියන යමකින් යුක්ත කියන පදවලදී බොහෝ විට දැන් ওই සම්පන්න සමන්නාගත ඒ පදත් එක තතියා පදය දෙන්නේ. සීලේන සමන්නාගතෝ හෝති. මේ විදිහට අහලා ඇති දේශනා පාළියේ ගොඩක් තියෙනවා. පාතිමොක්ක සංවර සීලේන සමන්නාගතෝ හෝති. මේ විදිහට සීලයෙන් සමන්නාගත තතියා පදය. කන්තක අස්සං කියලා ගත්තා නම් ඉතින් කන්තකං කියලා විතරක් ගත්තොත් දෙන්නේ නැහැ. කන්තක අස්සං කියලා ගත්තා නම් අපහු කම්මදාරේ සමාසය. නැගි එක් රැයකින්. ඒ ටික අපි කිව්වේ නැහැ නේද? එක් රැයකින්. ඒක රත්තිය. එක රාත්‍රියකින්. එතකොට දිගු සමාසයි. රත්ති ශබ්දය ශ්‍රීලිංගයි නේද? ඔව්. ශ්‍රීලිංගයි. රත්තිය. තිස්යදුන් මග ගෙවා. තිංස යෝජන මග්ගං අතික්කමිත්වා. එතකොට මේ අතික්කමිත්වා කියලා කියන එකේ තේරුම ඉක්මවා කියන එක. ඊට සමාන පද ඉතින් ගොඩක් තියෙනවා. අතික්කම්ම, සමතික්කම්ම, සමතික්කමිත්වා ඒ වගේ ගොඩක් තැන්වල යෙදෙනවා. එතකොට කේපෙත්වා කියලා තියෙනවා. මග්ගං කේපෙත්වා. එහෙමත් ගන්න පුළුවන්. අනෝමා ගම් තිරට පැමිණියේය. නදී තීරං කියන වචනේ උතින් හොඳ ඈ. අනෝමා නදී තීරං පාපුනි. අනෝමා ගංගා තීරය කියලා කියද්දි අනෝමා ගංගා කියලා කියද්දි මොකක්ද සමාසය? අනෝමා ගංගා. අනෝමගේ ගංගා උදේ. එහෙම අර්ථයකින් නෙමෙයි අනෝමා ගංගා කියන්නේ. දැන් අනෝමගේ ගංගාවට අනෝමා ගංගා කියවනම් හරි. එහෙම නොචටි. චට්ටි. ඔව්. මෙතනේ ගඟේ නම. ඒ නිසා කම්මදාරයි. පුළුවන් ඒක තමයි ඒකට. ඒ කම්මදාරේ අනෝමා නාම ගංගා කියන එක මම අනෝමා ගංගා කියන්නේ. ඒක නම් මම දන්නේ. අපි බලමු නේද ඒ කියවෙන තැන් ඇති අට කතා වගේ සමහර විට. ඉතින් ඒ නම් ඔක්කොගේම තේරුම් නම් මගෙන් අහන්න එපා ඉතින් දන්නේ. නේද? හැම එකකින් ඇත්තටම අටුවා වලත් කියලා නේ ඔක්කොම. ඒක ඉතින් අපිට එච්චර වැදගත් නැහැ නේ.
මේ
කන්ත කිව්වයි කියන හරි
වැටෙන්නේ.
මේකම කියලා නැහැ. පොත්තර එහෙම කියන්නේ නැහැ. හරි. එතකොට අනෝමා ගන්තිර කියලා කියද්දි ගංගාවේ තීරය. එතන චට්ටි. අනෝමා ගංගාවේ තීරය. එතකොට චට්ටි. ඊළඟ වාක්‍ය. කාශ්‍යප බුද්ධ කාලයේදී කස්සප බුද්ධ කාලයේ කියන්නේ කොහොමද? සමයේ කියන්නත් පුළුවන්. ඒතර කස්සප බුද්ධ කියලා කියද්දී කම්මධාරයේ සමාසයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන එකයි. බුදුරජාණන් වහන්සේගේ නම. ඒතර කාලයේ කියන පදෙත් එක්ක ගද්දී බුදුරජාණන් වහන්සේගේ කාලය කියද්දී චට්ටි තප්පරිසයි. ඔව් ඒකම තමයි. දැන් ඒ නාමපදේ දාන්නම ඕන නැහැ හැමතැනම. කම්මදාහරි සමාසයකින් ඒ වැඩේ කරන්න පුළුවන්. ජෝතිපාල මානවක නමින් සිටි බෝසතුන්ගේ මිත්‍රයා වූ ගටිකාර බමුණා. මේක පොඩි මෙතන මේකක් තියෙනවා නේද? ගටිකාර කියන්නේ බමුණෙක් නෙවෙයි නේද? කතාවේ හැටියට නෑ. ඔව් මේ ජෝතිපාල කුමාරයා තමයි මේ බ්‍රාහ්මණ කුලයේ මතක විදියට. මේ කුඹකාර පවුලක තමයි ගටිකාර කුමාරයා. මෙතන ටිකක් අර්ථය යන්නේ අනිත් පැත්තට වගේ කියවෙන විදියට නේ.
නෑ මේකෝ ගටි.
නෑ ගටිකාර බමුණා කියලා අපි කියනවා. ජෝතිපාල මානවක නමින් සිටි බෝසතුන්ගේ මිත්‍රයා වූ ගටිකාර බමුණා කියලා තමයි තියෙන්නේ නං. නේ බමුණා කියන්නේ බ්‍රහ්ම රාජයාට නෙවෙයි. බමුණා කියන්නේ නේද?
නෑ
ඒ කතාව හරි. මෙතන බමුණා කියලා තියෙන එක. ඒ නිසා තමයි ඉතින් කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම තමයි ඉතින් ඇත්ත කතාව සර්වඥතා ඥාණයට පත් වෙන්නේ. ඒ වෙනකන් ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන් කියන එක. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ ඉතින් සියලු වරදවල් නැහැ කියලා ඉතින් රහතන් වහන්සේ කෙනෙකුටවත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි සියලු වරදින් මිදුණා කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් අතිනුත් අර අකුසල් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අර සසර පුරුදු වශයෙන් පැවතුණු අඩුපාඩු තියෙනවා කියන එක. එතකොට දැන් බෝසතාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. කෙලෙස් සහිතයි. ඉතින් බෝසතාණන් වහන්සේ කෙනෙක් අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක ඉතින් අපි පිළිගන්න ඕනේ.
මොනවාද
ශාපේ නුසුසුම් ගැන කියන්නේ. ඔව්. හැබැයි ඉතින් ඒ තියෙන විශේෂත්වය ගැන කියනවා. වැරදි දිට්ඨියක් ගත්ත බෝසතාණන් වහන්සේ නම අවසාන මොහොතේ ඒක අතහරිනවා කියනවා. ඒ එක අවස්ථාවක් ගැන කියනවා බෝසතාණන් වහන්සේට ඒ වගේ වැරදි වෘතයක් සමාදන් වෙලා ඉඳිනවා. ඊට පස්සේ ඒ අන්තිම මොහොතේදී බෝසතාණන් වහන්සේට අපායේ නිමිති පහළ වෙනවා. මේ වෙලාවේදී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මෙහෙම වුණේ ඇයි. ඒ වෙලාවේදී දැනගන්නවා මේ වෘතය වැරදි, මේ සමාදන් වෙලා ඉන්නවා. මේක ඒ සුගතියට හේතු වෙන දෙයක් නෙවෙයි කියලා. ඒ වෙලේ මේක අත්හැරියා කියනවා. ඒ වගේ හැකියාවක් තියෙන බෝසතාණන් වහන්සේ කෙනෙකුට විතරයි කියනවා. මට මතක විදිහට එහෙම විස්තරයක් කියනවා. වෙන කෙනෙකුට එහෙම ඒ නිමිති පහළ වෙද්දිත් ඒ වගේ නුවණ පහළ කරගෙන අදහරින්න බැහැ කියනවා. දැන් බෝසතාණන් වහන්සේ කෙනෙකුට ඒ නුවණ ඉතින් තියෙනවා. කොහොමත් මුලින්ම විවරණ ගන්න වෙලාව වෙද්දිත් අරහත්ත්වයටපත් වෙන්න තරම් නුවණ මොහු කරා ගිය උතුමෙක් නේ. ඒ නිසා ඉතින් නුවණ ඉතින් අතිශයින්ම තීක්ෂණයි. සාමාන්‍ය කෙනෙකුට ඉතින් හිතන්නවත් බැරි තරම් මහ නුවණක්. නමුත් ඉතින් අඩුපාඩු වෙන්නෙම නැහැ කියලා හිතුවොත් ඉතින් එහෙම නැහැ. අඩුපාඩු ඉතින් තියෙන්නේ පුරවන්න. පොඩි පොඩි අඩුපාඩු ඒවා ඉතින් මහා ලොකු අඩුපාඩු නෙවෙයි. නමුත් දැන් මේ අවස්ථාව වුණාත් ඊට පස්සේ අදහස් වෙනස් කරගෙන අපහු පැවිදි වුණා. ඒ වගේ දේවල් තියෙන පුරා හිතා ගන්න බෑ අපිට. ඉතින් හරියට නිශ්චය කරන්න බෑ මේක මොන වගේ තත්ත්වයක්ද. එයා ඉස්සෙල්ලා ගන්න සමහර දෙවිවරු උපකාරයක් තියෙනවා වෙන්න පුළුවන්. හරි. තොර ජෝතිපාල මානවක නමින් සිටි බෝසතුන්ගේ කොහොමද ගන්න? තොට ඒ බෝසතුන්ගේ කියන චට්ටිපදයට විශේෂණව තමයි යන්න ඕන ජෝතිපාල මානවක නමින් සිටි කියන එකයි. ඇයි ඒ ජෝතිපාල ඒ කියන නමින් සිටියේ බෝසතාණන් වහන්සේ. ඒ නිසා බෝසතාණන් වහන්සේගේ කියන චට්ටියෙන් තියෙන පදයට විශේෂණවයි අර පදේ යන්න ඕන. කියමු බලන්න පබෝදානන්ද ආයස්ම. ඔව් ටිත කියන පදේ ගන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන්. ජෝතිපාල මානවක නාමේන ටිතස්ස නාමයෙන් සිටියා වූ බෝධිසත්ත්වස්ස. නාමේන ටිතස්ස බෝධිසත්ත්වස්ස. එහෙම නැත්නම් තව ක්‍රමයකට අපිට කියන්න පුළුවන්. ජෝතිපාල මානවක නාමස්ස බෝධිසත්ත්වස්ස. නම් වූ බෝසතාණන් වහන්සේගේ. මොකද ඒ සිටි කතාව කියවෙනවා අර කාලෙගෙන කියද්දී ඒ නිසා. එතකොට ඒ සිටි කියන අර්ථය එතන නැහැ. හැබැයි එතකොට අපි අර්ථය කියනවා ජෝතිපාල කාශ්‍යප බුද්ධ කාලයේදී ජෝතිපාල මානවක නම් වූ බෝසතාණන් වහන්සේගේ. ඒ කිව්වත් අර්ථය එනවා. එහෙමනොත් පද දෙකම එක විභක්තියෙන් යන්න ඕන. ජෝතිපාල මානවක නාමස්ස බෝධිසත්ත්වස්ස.
ජෝතිපාල නාම මානවක බෝධිසත්ත්වස්ස මිත්‍යෝ කියන්නේ.
ජෝතිපාල නාම
මානවක
මානවකෝ කියලාද තියෙන්නේ? බෑ
නෑ.
මානව කස්ස බෝධිසත්ත්ව. ඒක එහෙම ගන්නවට වඩා හොඳයි නාමපදේ අගට ගන්න එක. මොකද ජෝතිපාල මානවක නාමස්ස බෝධිසත්ත්වස්ස කියලා ගන්න එක තමයි හොඳ. මිත්‍රයා වූ ඝටිකාර බමුණා කියලා තියෙන අපි ඒක ඝටිකාර එහෙමම තියමු නේද? ගටිකාර කුමාරයා හරි මා කර කියලා තියමු නේද? මිත්තෝ ගටිකාරෝ නන්දන් ගටිකාර කුමාරෝ
මිත්තෝ ගටිකාර නාම බ්‍රාහ්මණෝ
බ්‍රාහ්මණෝ කිව්වද එතන අර කතාවත් එක වැරදිනවා. මේ වාක්‍යය කියනනම් බ්‍රාහ්මණ කිව්වත් හරි. කුම්භකාරෝ කිව්වනම් හරි. මෙරි මේ වාක්‍යයත් එක කොහොමද හරියන්නේ?
මේ ඒ කතාවට නෝකෝනේ මම හිතන්නේ ගිහින් තියෙන්නේ ගන්න වාක්‍යයක් නේ.
එහෙනම්
වාක්‍යයක්
හදලා මාස්ත
බෝධිසත්ත්වස්. මිත්තෝ ගටිකාර බ්‍රාහ්මනෝ කියලා අපි ගමුකෝ මේකේ තියෙන විදියට. දැන් එහෙම වුණොත් මුල් පදත් එක්ක සමාස කරන්න ඕන. නැත්නම් ගැලපෙන්නේ
නැහැ.
නාමස්ස කියලා චට්ටියෙම කියවෙනවා. එහෙම නැත්නම් නාමේන තිතස්සද කිව්වා මම. ඒ කලින් නේද? කියපුවෙව ආය අහන්න එපා වෙලා යනවා ඒක. නේද? ඔව් කියන වෙලාවෙ ටිකක් අවබෝධයෙන් ඉන්න ඕන. නේද? කියන වෙලාවෙ ටිකක් අවධානයෙන් ඉන්න. බ්‍රහ්ම ලෝකේ ඔව් බඹලෝ ඉපද සිටියේ. බ්‍රහ්ම ලෝකේ උප්පන් වූ එතුමා උප්පන් වූ කිව්ව මේ. උප්පන් මොකද උපජ්ජිතෝ උපජ්ජිතා කියන්නේ බෑ උපද සිට කියන එක ඒකට අර්ථය ඉපිදී කියන එක අර්ථය ඉපද සිටියේ කියලා
දින්නේ
උපජ්ජිතා එහෙම නම් ඉන්නේ උප්පන්නෝ කියන වචනේ වඩා හොඳයි එතුමාට තුන් සිවුරු ගිනවුත් දුන්නේය. තිචීවරං. තිචීවරං. ආනි තිචීවරානි කියලාද? ඕන්නේ අපිට ගන්න පුළුවන්නේ දිගු සමාසයේ නේද? අදාසි කියන්න පුළුවන්. අදාසි පදේ වඩා හොඳයි. එතකොට මේකේ කාශ්‍යප බුද්ධ කාලයේදී කියන පදේ අපි ගත්තා. ජෝතිපාල මානවක නමින් සිටි කියද්දි ජෝතිපාල මානවක නම් වූ ජෝතිපාල මානවක පදේ කම්මදහරයයි ආපහු කම්මදහරය නාම පදෙත් එක්ක නම් වූ කියන නාම කියන පදෙත් එක්ක ආපහු කම්මදහරයක් තියෙනවා. ගටිකාර බමුණා කම්මදාරයි තුන් සිවුරු දිගු සමාසයි. ඊළඟ වාක්‍ය සත් දිනක් සත්තාහං කියලා ගන්න පුළුවන්. සත්තාහං අනුපිය අඹ වනයෙහි විසූ එතුමා බුද්ධෝ කියලා ගන්න පුළුවන්.
අසෝ
වලට දැන් සෝ සත්තම් එහෙම ගැටලුවන්නේ. මෙහෙම ගන්න අර කියපු විදිහටම උනත් ගැටලුවන්නේ. බුද්ධෝ සෝ විසුවා වූ එතුමා පයින් 30 යොදුනක් ගොස් පදසා ගන්වා කියලාත් කියන්න පුළුවන්. නේද? අපි කලින් මනෝගණික શબ્දවලදී කතා කළේ නේද?
පදසා විතරක් නේද?
පුරු. පදසා ගන්තා කියලා ඕනේ. ගොස් කියන තියෙනවනේ.
නාම.
පද. නාම. පයින් 30 යොදුනක් ගොස්. 300 යෝජනං
පදසා
ගන්තා. රජගහ නුවරට ඇතුළු විය. රාජගහන් පාවිච්චි. හරි. එතකොට සත් දිනක් කියන පදේ දිගු සමාසයි. අනුපිය අඹ වනය කියද්දි අඹ වනය කියද්දි ඉස්සෙල්ලා
කම්මද
හරි අඹම වනයක් වුණාද? එතකොට හරි වැඩි. අඹ ගෙඩියම කැලෑවා. අඹ ගස් වලින් හැදුණු. එතකොට චට්ටි පදයක් එන්නේ. එතකොට අනුපිය කියන්නේ ඒකේ නම. ඒ නිසා කම්මධාරියයි. තිස් යොදුනක් දිගු යෝජනා. හරි. ඇති. ඊළඟ වාක්‍ය. අද වෙලාව මදි වෙයිද? අපි ටිකක් ඉක්මනට යමු ඉතිරි ටික නේ. හරි. එහි හැසිරෙන ඒ පැවිද්දා දෙක තත්ත චරන්තං තම් පබ්බ ජිතං දිස්වා නගර වැසියෝ නගර වාසිනෝ කියන්න පුළුවන්. නගර වාසී කියන්න පුළුවන්. කලබලව සංකුබිත්වා තමන්ගේ රජුට ඒ පුවත දැන්වූහ. අත්තනෝ ඔබෝපතිනෝ කියන්න පුළුවන්. තම් පවත්තින් දැන්වූහ. ආරෝචේසුම් පුළුවන්. මෙතන පවත්තින් කියන වචනේ වඩා හොඳයි. නගර වැසියෝ නගරයෙහි වැසියෝ නගර වැසියෝ නගරේ වාසී නගර වාසී. ඒ වර්ණගෙන හිටි පොඩ්ඩක් බලා ගන්න. වාසී කියන පදේ කිතකයක්. ඒවා අපි පස්සේ හදමු. ඒ පද හැදෙන හැටි කීකාරාන්ත පදයක්. ඊළඟ වාක්‍ය මගධාධිපති බිම්බිසාර මහරජතුමා එතුමන් වෙත පැමිණ කොහොමද තස්ස සමීපං ආගන්තුවා කියන්නත් පුළුවන්. උපසංකමිත්වා කියන වචනේත් හොඳයි. තස්ස සමීපං පත්වා කියන්නත් පුළුවන්. තස්ස සමීපං පත්වා. ඒ වචනේ අපි වඩා හොඳයි කියලා හිතෙනවා. තස්ස සමීපං පත්වා. උන්වහන්සේගේ සමීපයට පැමිණ. තමාහා රාජ්‍ය සම්පත් අනුභව කෙරේවා යයි. තමාහා කියති තේන සද්දින් කියන්න බෑ. අත්තනා සද්දින්. තමාහා අත්තනා සද්දින්. තතියන් සද්දින් පදෙත් එක්ක. රාජ්‍ය සම්පත් අනුභව කෙරේවායි. රාජ්‍ය සුඛං අනුභවතු ඉති. අනුභවතුති. ඉල්වීය. යාචි. එතකොට මේකේ තියෙන මගධාධිපති කියන පදේ කොහොමද හැදෙන්නේ? පදුම සිරියස්ම. මගධ අධිපති කියන එකේ තේරුම මගධයෙහි අධිපති නේද? මගධයට අධිපති, මගධයේ අධිපති කියලා කියන්න පුළුවන් නේ. මගධ ප්‍රදේශයේ අධිපති. එතකොට සත්තමී අර්ථයකුත් අපිට ගත්තේ. මගධයෙහි අධිපතියා. මගධාධිපති. එතකොට තව ගත්ත හැකි මගධ වැසියට කියනවා මගධ කියලා. එතකොට මගධානං අධිපති මගධාධිපති කියලා ගන්නවා. මගධ වැසියන්ගේ අධිපතියා. එතකොට චට්ටිතප්පුරිසයි. බිම්බිසාර මහා රාජා කියන පදේ කම්මධාර දෙකක්. කම්මධාර සමාස දෙකක්. රාජ්‍ය සම්පත්. රාජ්‍යයේ සම්පත්තිය. රාජ්‍යයේ සම්පත්තට චට්ටි තප්පුරිසක් ගන්න පුළුවන්. සත්තමියක් ගන්න පුළුවන් ඒ තැන. බොහෝ විට සත්තමී චට්ටි දෙක සමාන අර්ථවල යෙදෙනවා. රාජ්‍යයේ සම්පත්. රාජ්‍ය සම්පත්. තවාර්ථයෙන් ගත්ත හැකි රාජ්‍යම සම්පතක් වූයේ රාජ්‍ය සම්පතයි. එහෙම නොව කම්මධාරී සමාසයි. එතකොට රාජ්‍යම සම්පතක් වූයේ රාජ්‍ය සම්පත. එහෙම ගත්තොත් ඒ රාජ්‍ය සම්පත කියලා ගත්තොත් කම්මධාරියයි. ඒ අර්ථයත් සුදුසුයි, වැරදි නැහැ. ඒතර රාජ්‍යමත් සම්පතක් නේ. නේ. එතුමා නේරංජරා නදී තීරයෙහි සෝ නේරංජරා නදී තීරේ රිදී තහඩුවක් වැනි වැලි තලාවක් ඇති. රජත පට්ට සදිස කියන එක තමයි වඩා හොඳ කියලා ඔක පේන්නේ. ඒ නිසා එහෙම දාගන්න එක හොඳයි. රජත පට්ට සදිසේ වාලුකා තලේ. එතන තලේ කියන පදයෙන් වැලි තලා ඇති කියන අර්ථය තියෙනවා. ඒ ඇති කියන පදේ අපි අර්ථ ගන්න කොහොමද කියලා අපි තද්දිත පාඩමේදී ඉගෙන ගමු. එතකන් දැනට මතක තියාගන්න, නැත්නම් වැලි තලෙහි කියන අර්ථයක්නේ අපිට එන්නේ තලෙ කියපුවම. ඒ වැලි තලෙහි කියන අර්ථය විතර නෙවෙයි වැලි තලා ඇති කියන අර්ථයක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු කොහොමද තද්දිත පාඩමේදී. හරි. ඒ ගැල සමාන වචන ඉතින් අනිත් ඒවා දාගන්න පුළුවන් ඔක්කොම. පුලින තලි කියලා ගන්නත් පුළුවන්. වැලි තලා ඇති උරු වේලා පෙදෙසෙහි. උරු වේලා පදේසෙහි කියලා ගන්න පුළුවන්. උරු වේලා යම් කියලා ගත්තොත් ඉතින් ආපහු උපදේශ පදේ අවශ්‍යත් නැහැ. දැන් උරු වේලා පදේසෙහි කියලාම ගන්න එක හොඳයි, මේක සමාස පාඩම නිසා නේද? සිත්කලු වනරොදක රමණීය වනසණ්ඩේ නේ. එතකොට මේ ඊට සමාන වචනත් ගොඩාක් තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා නේද, රාම නෙයියක මනුඤ්ඤ. එතකොට රමණීය මනෝරම මනුඤ්ඤ මේ ගොඩක් තියෙනවා. හය වසක් විසීය. චබ්බස්සානි කියන එක ච වස්සානි කියලා ဒုတိය බහුවචනෙන් තියෙන එක වඩා හොඳයි. ච වස්සානි. ච වස්සානි වසී. එතකොට මේකේ තියෙන සමාස පද නේරංජරා නදී තීරයේ. නේරංජරා නදී කියද්දි කම්මධාරයයි, නදීයේ තීරය කියද්දි චට්ටි. රිදී තහඩුවක් වෙනි සදිස පදෙත් එක්ක මං කිව්වා. ඔව් නේ, රජ රිදී තහඩුව කියලා කියද්දි රිදීයෙන් කළ තහඩුව. එතකොට චට්ටි පදයක් රජ. ඔව් ඒක තතියෙන් ගන්නත් පුළුවන්. රජතේන කත පට්ට රජත පට්ට. එතකොට රජත පට්ටේන සදිසෝ රජත පට්ට සදිසෝ කියලා අභවත තතිය. වැලි තලාවක්. වැලි වලින් හැදුණු තලාවක්. එතකොට සැකසුණු. එතකොට තතිය පදයක් ඉන්නේ. චට්ටි අර්ථයකුත් ගත්ත හැකි. වාලිකාවන්ගේ තලය වෙලි තලය. වෙලි. වෙල් වෙලි තලය. වෙලි වෙලින් සැකසුණු කියලා අපි ගත්තොත් ඒක හොඳයි. උරු වේලා ප්‍රදේශය කම්මධාරයි. නෑ, කරණ නෙවෙයි. සැකසුණු, එයින් සැකසුණු කියන එක චට්ටි අර්ථයකුත් තියෙනවා. තේන කත කියන අර්ථය. එතන තතියාව තමයි බොහෝ විට පේන්නේ. මම පොඩ්ඩක් බලන්නම් ඒක කොහොමද බහුලව යෙදිලා තියෙන්නේ කියලා.
ගැනි කර්ණ කොටට
කර්ණාර්ථයක් ඉන්නේ කොහොමද? කොට සිත් කලු වනරොද. කොහොම සිත් කලු වනරොද කියද්දි වෘක්ෂයන්ගේ එකතු වගේ. එතකොට ඒකත් චට්ටි තම්පුරිසයක්. එතකොට වනරොද ඔව් සිත් කලු අනරොද කියති සිත් කලු පදිත් එක අපව කම්මදාහරයක් සය වර්ෂයක් එනම් කියනවා හැමෝම ඒක හැමෝම කියනවා නේද දීගු සමාසයක් හරි ඊළඟ වාක්‍ය පෙර කල පුරා කියන්නත් පුළුවන් අනුරාධපුරය ඕක ද්විතියාවට එන්න ඕන ඇයි සරසුවේ අනුරාධපුරේ නිසා අනුරාධපුරං
දජ් එකක් ද්විතියාවේ
නෑ නිති සරසීමේ ක්‍රියාවට ලක් වෙන පදේනේ දජ පතාක වලින්ද විභක්තිය ඒ සරසීම කරන්නේ මේවා කරන කොටගෙන නිසා තතියා කරන විභක්ති දජ පතාකාහි පතාකාහිච නානාවර්ණ වස්ත්‍රයෙන්ද
නානාවර්ණ වස්ත්‍රේහිච
නානාවර්ණ දුස්සානි වෙන්න බෑ තතියා කරණේට එන්න ඕන දුස්සේහිච එහෙම නැත්නම් වත්තේහිච සරසා ඒකටත් ඉතින් අපිට ගොඩක් සමාන පද ගන්න පුළුවන් අලංකරිත්වා මණ්ඩිත්වා සජ්ජෙත්වා විභූසෙත්වා සමලංකරිත්වා ওই වගේ පද ගොඩක් තියෙනවා අලංකාර කොට සරසා වීතීන්හි විසිකාසු පංචවර්ණ පුෂ්පයන් විසුරුවා ඕ කිරාපෙත්වා කියන එක ගන්න පුළුවන් එතකොට ඕ කිරිත්වා කියන්නත් පුළුවන් විකිරිත්වා කියන්නත් පුළුවන් ඊට සමාපද තින් ගොඩක් තියෙන ඒවා අපි පස්සේ හොයාගමු නේද අවුරුදු පත අනුසං වච්චරං කියන්න පුළුවන් අනුවස්සං කියන්න පුළුවන් දලදා පූජාව පවත්වන ලදි පවත්වන ලදි කියලා කර්මකාරකයෙන් තියෙන්නේ. එතකොට කර්මපදේ ප්‍රථමාවට එන්න ඕන. පූජානි පදේ පූජාවනි ශ්‍රීලිංගයි පූජා පදේ.
පූජා
දාඨා ධාතු පූජා පවත්තිතා කියන එක තමයි ගැලපෙන්නේ. පවත්තිතා. පවත්තිතා හොත් ඉපත් කමන්නේ. හෝති පදේ නැතත් වාක්‍ය සම්පූර්ණයි. එතකොට මේ වගේ තියෙන ඒවා කොහොම කියන්න ඕනද? දැන් ඉතින් ඉතිරි ටික අපි ඉක්මනට යමු. නේද? ඉතින් මේ සමාස පාඩමේ දැන් තමන් මේවා හොයාගෙන මේවා කරන්න නිසා තමයි නේද අභ්‍යාස දීලා තියෙන්නේ. ඊළඟ වාක්‍ය. ඒ උත්සවයේදී විභක්තිය මොකද? උත්සවයේදී කියති. එහිදී සත්තමී වෙන්න ඕන. තස්මින් උත්සවී තස්මින් උත්සවී එහෙම නැත්නම් උත්සවයට චන කියලා කියනවා තස්මින් චනේ නානා අලංකාරයෙන් සැරසු ඇත් රජෙකු විසින් දැන් ඒ ඇත් රාජයාව තමයි සැරසු කියන පදයෙන් විශේෂණ කරලා තියෙනවා ඒ නිසා ඒ පදෙත් අර ඇත් රජෙකු විසින් කියන තතියා පදයට විශේෂණ වෙන්න ඕන ඔව් ඔක්කොම සමාස කරලා කියන්නත් පුළුවන් ඒතකොට විභක්ති ප්‍රශ්නයක් නැහැ නේද සමාස පාඩම දන්න නිසා දැන් ඔක්කොම සමාස කරලා කියනවා විභක්තිය මොකද්ද හිතන්න ඕනෙත් නැහැ නානා ලංකාර භූසිත හත්ති රාජේන කියලා තිබ්බම මෙද විභක්ති මොකුත් ඕනේ නැහැ හරි වාක්‍ය නම් අපි හැබැයි මේවා බෙදා ගන්නත් ටිකක් දැනගෙන තියෙන්න ඕනේ නානා ලංකාර භූසිතේන ගන්න පුළුවන් භූසිතේන හත්ති රාජේන
කාලිත
කාලිතේ මොකේදද
නාලා
ලං කොටස අවශ්‍ය නැහැ
අවශ්‍ය නැහැ
ප්‍රතිමන්දිතේන කියද්දිම සරසන ලද කියන අර්ථය එනවා එතකොට නානා ලංකාරේන භූසිතේන කියන එක නානා ලංකාර භූසිතේන කියලා ගන්න පුළුවන් එතකොට හත්ති රාජේන කියන එකත් ඒ විදිහටම ඒ දෙක එකට කරන්නත් පුළුවන්. ඉතින් වෙන් කරලා ලියන එක වඩා හොඳයි කියලා හිතෙනවා. සත්‍රුවන් කරඬුවක තැබූ තත්වා කියන්න බෑ. එතකොට සිට එතකොට ඇතාර කරඬු උඩ හිටගෙන රිවැලි තැබූ කියන එකයි තපෙත්වා කිව්වොත් පූර්ව ක්‍රියාව තබා කොහොමද එන්න ඈ නිද හිටවාගේ පූර්ව ක්‍රියාවකින් එන්න බෑ.
නික්කමි
තපිත ඔව් තපිත කියන්න පුළුවන්. එහෙම නැත්නම් නික්කිත්ත තැම්පත් කර කියන අර්ථය. නික්කිත්ත කියන එකේ අර්ථය ඇත්තටම තැම්පත් කළ කියන එක. තපිත කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට කොහොමද සත්ත රතන කරණ්ඩකි නික්කිත්ත දාඨා ධාතු තලදාව උසුලාගෙන යන ලදි. වහන්ත කිව්වොත් උසුලාගෙන යන්නේ කියන එකයි. අතීත කිතකයක් වෙන්න ඕන. උසුලාගෙන යන ලදි අතීතයි. වහති කියන එකේ වහිත වහිත කියලා කියන්නේ. වහිතා කියලා ඊට උඩ ගච්චි කියලා නෑ. ඒතකොට ඒකෙන්ම වහිතා කියන එකෙන්ම උසුලාගෙන යන ලදි කියන අර්ථේ. හරි. තීකිතේ নানা අලංකාරයෙන් සැරසූ කියන පදේ, ඇත් රජෙකු කියන පදේ, සත්‍රුවන් කරඬුව කියන පදේ ඒව ඔක්කොම සමාස පද හැදෙන හැටි අපි කලින් කියපු න්‍යායන් අනුව දැනගන්න කියලා අර නේද? කුබ්බේ බුත් ඥායේන ඒව ඔව් දට්ඨබ්බං කියලා අර අටුවාවල එහෙම කියනවා වගේ නේ. පුබ්බේ වුත්ත ණයානේ කියලා කියනවා ගොඩක් තැන්වල. පෙර කිව් න්‍යායන් නැත්තේම. හරි, ඊළඟ වාක්‍ය. ඒ උත්සවය බැලීම සඳහා පස්සිතු නානාභරණ විභූෂිත වූ විභූෂිත කියලා සමාසෙ දැන් පේන විදිහට ඉස්සරහට සමාස කරලා ඔක්කොම නේද? එතන අපිට නානාභරණ විභූෂිතා කියලා අර තරුණ ස්ත්‍රී පුරුෂෝ කියන පදේ දිහා බලාගෙන බහුවචනෙන් තියන්න පුළුවන්. නානා වර්ණ වස්ත්‍ර හැඳගත් නිවත් පූර්ව ක්‍රියාවක් එන්නේ කිතක එන්නේ හැඳගත් හැඳගෙන කියන එක නෙවෙයි මේ අර්ථය. හැඳගත් විශේෂණයක් විදිහට යන්නේ. එතකොට නානා වත් වන්න වත් නිවත්තා වත් නිවත්තා හැඳගත්තා උ බාල මහලු තරුණ ස්ත්‍රී පුරුෂයෝ
බාල මහලු
තරුණ ඉත්ති පුරිසා. ඒකනම් කිව්ව හැකි මේ ද්වන්ද සමාසයක් කියලා නේද? ලේසියෙන් හරි. ගම් නියම් ගම් නුවර වලින් බහුවචනේ බදා ගන්න ඉතින් නේද? නගරේහි ගාම නිගම නගරේහි පැමිණියහ පාපුනිසු. ඒතර මේකෙත් ඒක වචනේන්ද බොහෝ විට ඔය වගේ තෙන් බහුවචනට යන එක හොඳයි ඈ. නානාභරණ විභූෂිත කියන පදේ, නානා වර්ණ වස්ත්‍ර හැඳගත් කියන පදේ, බාල මහලු තරුණ ස්ත්‍රී පුරුෂෝ කියන පදේ, ගම් නියම් ගම් නුවර වලින් කියන පදේ සමාස පද. ඒවත් ඉතින් පුබ්බේ බුත්තනායානේ නේද? පෙර කිව් නායකම ඇත්තේම අය. හරි. ඒ දන්ත ධාතුව දාඨා ධාතු ඇතුරු ඇතුළු නුවර පිහිටි දළදා මන්දිරයෙන්
නෝ 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 න
පිහිටි කියද්දි පතිත්ථිත. ඔව්. අන්තෝ නගරේ පතිත්ථිත දාඨා ධාතු මන්දිරම් හා. දාඨා ධාතු මන්දිරම් හා පංචමී. මන්දිරතෝ කියලා ගන්න පුළුවන්. එතකොට මන් ඒ ගැළපෙන විදිහට විභක්ති දා ගන්න. අභයගිරි මහා විහාරයට ගෙන ගොස්. මොකද්ද වචනේ? ගෙන ගොස්. නෙත්වා කියලා පදිහෙදින්නේ. නෙත්වා. බෑනේ. ගෙනවිත්නේ. හරිත්වා කියන්න පුළුවන්. හරිත්වා. එහෙම නැත්නම් නෙත්වා. එහි මහා මන්දිරයක තබා. එහි තත්ත්. මහා මන්දිරයක තබා. ටපෙත්වා. ටත්වා කිව්වොත් සිට. ටපෙත්වා කියන්නේ තබා. මහා මන්දිරේ ටපෙත්. ඔව්. එකම දැන් මහා මන්දිරයක කිව්වොත් අපි දැන් මම අර කලින් කිව්වේ නියත අනියත ભેදය පාලි භාෂාවේ නැහැ කියලා. දැන් මහා මන්දිරයෙහි තබා කිව්වොත් මහා මන්දිරේ ඨපෙත්වා කිව්වොත් අපිට සාමාන්‍ය අර්ථය මහා මන්දිරයෙහි තබා. එතකොට ඒකේ අපි කලින් දන්න මහා මන්දිරයක් කියන එකයි අර්ථය. එතකොට එහෙම නැතුව අනියතව කියනවනම් මහා මන්දිරයක කියලා කියනවනම් අපි කියන්න ඕන ඒක ඒක පදයක් දාලා මුලට. දැන් අපි කියනවනේ පුරුෂයා කියද්දි පුරිසෝ. එක් පුරුෂයෙක්. ඒකෝ පුරිසෝ. ඒ වගේ මේ තැනක වඩා හොඳයි එහෙමනම් දැන් අපි හරියට මේක දන්නේ නැති එකක් නේ. ඒකස්මින් මහා මන්දිරේ ඨපෙත්වා කියන එක වඩා හොඳයි. එක් මහා මන්දිරයක තබා. අනු දිනක් මුලුල්ලේ. ඔන්න අපි අර කලින් කතා කරපු එක රීතිය මෙතන අදෝලිපිය දීලා තියෙනවා. මොකද්ද විභක්ති එන්න ඕන? ද්විතියවට එන්න ඕනේ. දවසානි. ඔව්. එතකොට මේ දිනය දවස කියන පදේට කියන වචන කීපයක් මම සටහනකුත් දාගෙන ආවා. අහ දින දවස වාසර ඔන්න ඔය කියන වචන කීපයක්ම කියනවා. අහ දවස දින වාසර. එතකොට නෞති දිවසානි සුවඳ දුම් මල් පහන් ආදීයෙන් ගන්ධ දූප පුප්ප දීපා දීහි. දීපා දීහි පහන් ආදීයෙන් ආදිපදේ ආදීයෙන් පිදූහ පූජේසුන්. පූජේසු කො මේකේ කත්‍රූපදේ කියමු බලන්න කවුද? තේජානන්දස්ම කො කොහෙද තියෙන්නේ මේක? ඔයක නැහැ. අධ්‍යාහාර කර ගන්න ඕන නේද? මෙතන කත්‍රූපදේ දීලා නැහැ. හරි එහෙමනම් මේ ටික අවසන් වුණා. දැන් තමන් ඒකේ තියෙන සමාස පද වෙන් කර ගන්න තමන් ඉස්සරහට හුරු කර ගන්න ඕන. දැන් මං පෙලාටුව ඉස්සරහට කියාගෙන යද්දි අහනවා මේ සමාසේ මොකක්ද? මේ දෙව පදයක් ආවම මේක කොහොමද පදේ හැදිලා තියෙන්නේ? මේකේ අර්ථය මොකක්ද? එහෙම අහනවා නැත්තම් දැන් තේරුමක් නැහැ නේද? ඉගෙන ගත්තු ඒවයි.
උපනායන
පොතේ තිබුණු නායක ක්‍රමයට අනුව දැනගන්න කියනවාද? හරි එහෙනම් සමාස පාඩම දැන් ඉවරයි. මේකේ තව ගැටලු තිබුණ තැන් තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. දැන් මේකෙන් හිතන්න එපා දැන් සමාස පාඩම අපි සම්පූර්ණම ඉගෙන ගත්තා කියන අදහස තියාගන්න එපා. ඇත්තටම සමාස පාඩමේ අපි ලොකු කොටසක් කතා කළා. ඒ වුණාට සමාසවල ඊට වඩා පැහැදිලි දැන් ගැඹුරම නෙවෙයි ඇත්තරම මීට වඩා කරුණ පැහැදිලි කරලා තියෙනවා. රූප සිද්ධිය ආදී පොත්වල ඒ වගේ මීට වඩා දැන් ඒ කියන කරුණ ටික පැහැදිලි. උදාහරණයක් විදිහට දැන් අපි තප්පුරිස සමාසය ගැන මේ උදාහරණ තියෙනවා කියලා කතා කරගෙන ගිය ටික විතරනේ නේද? ඊට වඩා මේ පදත් එක්ක තමයි ဒုတိယා තප්පුරිසෙය දෙන්නේ. මේ පදත් එක්ක තတိယා තප්පුරිසෙය දෙන්නේ. ඒ විදිහේ පැහැදිලි විස්තර කිරීම ටිකක් තියෙනවා. තාම ඉතින් ඒවා දැම්ම ඒවා කියන්න ගියොත් ටිකක් අපහසුයි. කියන කාලෙත් වැඩිපුර දිගට යනවා. දැන් මේකේ තියෙන මට්ටමනේ අපිට දැනගන්න ඕන. මොකද මේ ටික අපි කතා කරන් ගියපුවාම ඊට පස්සේ ඒ දැනීම හොඳටම ප්‍රමාණවත් අපිට තනියෙන් පස්සේ කාලෙකී ඒ ටික අපිට කතා කරන්න බැරි වුණත් තනියෙන් ඒ ටික බලා ගන්න මේ දැනීම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ මට්ටමින් දැනට නවතිමු. තව ගැටලු ඇති වුණොත් ඒවා ඉතින් ඉඩ ලැබෙන වෙලාවක ඉතින් අහන්න නේද? මොන හරි වචනයක මේකේ පද සැකැස්ම ටිකක් පැහැදිලි මන් දිහවි වගේ තැනක් තිබුණොත් අරන් ඇවිල්ලා අහන්න. කවුරු හරි තව පාලි භාෂාව ගැන දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් හරි අහලා ඒ ටික ඉතින් විසඳගෙන හිමීට ඉස්සරහට යමු. එහෙමනම් ඊළඟ දවසේ අපි තද්දිත පාඩම පටන් ගන්නවා. තද්දිත පාඩම මේ තරම් සංකීර්ණ නැහැ. හැබැයි ටිකක් අර මතක තියාගන්න තියෙනවා. කියන්නේ පද හැදෙන ක්‍රම ප්‍රමාණය වැඩි. දැන් මේකේ වගේ න්‍යායන් අමාරු නැහැ. සමාස පාඩමේ අතරම න්‍යායන් ටිකක් සංකීර්ණයි ඊට වඩා. තද්දිත පාඩමේ න්‍යායන් වල එච්චර සංකීර්ණකමක් නැහැ. ටිකක් ප්‍රමාණය වැඩි. ඒ නිසා ඉතින් එහෙම කියලා බලන්න නැතුව ඉන්න එපා. මේ එහෙනම් ලේසි ඇති කියලා ලේසි නැහැ. ලේසි නැහැ අමාරුයි. ඒ වුණාට මේ තරම්ම අමාරු නැහැ. දැන් අපි කතා කරගෙන යද්දි තේරෙයි. ඒ ටිකක් දැනගත්තම ගොඩාක් අපිට පහසු වෙනවා අර්ථ තේරුම් ගන්න. ඒ නිසා දැන් මේ පහුගිය ටිකේ ඒවා ටික අපහු නැවත නැවත බලලා විශේෂයෙන්ම බහුබීහි සමාසය එතකොට අව්‍යයි භාව සමාසය, තප්පුරිස සමාසය ඔය ටික යෙදෙන තැන්. ඒ වගේම එක එක සමාස අතර තියෙන වෙනස්කම් මොනවද? ඔන්න ඔය ටික හොඳට පොඩි සටහනක් දාලා තියාගන්න. මේ ඔක්කොම ටික කෙටියෙන් සටහනක් විදියට හදාගෙන ඊට පස්සේ ලේසි වෙයි එහෙම කරගත්තොත්. හොඳයි. එහෙමනම් අපි බලාගෙන යමු නේද මේ සූත්‍ර ටික. ඒකට විලාම මදි වියද අපි ඊළඟ දවසේ මම සටහනේ වගේ කොලේක දෙන්න අදහසක් තියෙනවා. එහෙනම් නම් දෙයි නේ. හරි. එහෙනම් අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාව තමයි මුලින්ම ඒක අපි ලියාගමු. ඒක හොඳයි නේ. වැඩි වෙලා යන්නේ රූල් කීපයයි තියෙන්නේ සූත්‍රේ. ඔය ලිව්වත් කමන්නේ නැහැ මේකෙන්. ලියන්න. මේක තියෙන තැනත් ලියාගන්න එක හොඳයි නේ. අංගුත්තර නිකාය පළවෙනි පොතේ ඒකක නිපාතය. දැන් අංගුත්තර නිකාය බෙදෙනවනේ නිපාත විදියට නේද? ඒකුත්තර ණය ක්‍රමය කියලා අපි ඒකට කියන්නේ. එකින් එක වැඩි වෙන පිළිවෙලට තමයි ඒ සූත්‍ර දේශනාවල් පිළිගස්සලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ ඒකක නිපාත. ඒකෙන් හැම වෙලෙම කියවෙන්නේ එක් කරුණක් ගැන. දුක නිපාත කියන්නේ කරුණු දෙකක් කියවෙන තැන්. ඒ විදිහටයි යන්නේ. එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ ඒකක නිපාතය. එක කාරණාවක් ගැන කියවෙන ඒ සූත්‍ර තියෙන කොටසේ ඒකක නිපාතය. ඒකේ 14 වෙනි ඒක පුද්ගල වග්ගය 14 වෙනි ඒක පුද්ගල වග්ගයේ පළවෙනි සූත්‍රය. විශේෂයෙන් නමක් කියලා නැහැ. ඒ සූත්‍රවල ගොඩක් ඒවාගේ නම් නැහැ. දැන් මේ සූත්‍ර සම 10 ගානක් තියෙන්නේ. ඔක්කොටම නම් නැහැ. මේ ගමම ලියාගෙන යම් නේද? ඉලක්කමක් දාන්න ඉඩක් තියාගන්න. දැන් අපි අර කියාගෙන යද්දි පිළිවෙලට ඒක පුද්ගලෝ කියද්දි සමාස පදයක් ලං වෙලා ලියවෙන්න ඕන වචන දෙක. ඒක පුද්ගලෝ කියන පදේ මුලින්ම ධන ලකුණක් දාන්න ඉතින්. ධන ලකුණක් දැම්ම නැහැ. ඔව්. ඒක පුද්ගලෝ කියන්නේ මොන සමාසද? විමල ජීවායස්ම ඒක පුද්ගලෝ කියද්දි මොන සමාසද? දීගු සමාසයි. සූත්‍රය නම් මේ ටිකෙන් ඔහොම ලියා ගන්න පුළුවන්. අට කතාවත් ඊගාම ලියා ගමුද? අට කතාව පිටු 10යි. සූත්‍රය මේ සූත්‍රය මේ වගේ පෙළි කීපයයි. අට කතාව පිටු 10යි. කියවලා බලන්න පස්සේ නේද? ඒ ඔක්කොම මම විස්තර කරන්න යන්නේ නැහැ. දැන් එහෙම වුණොත් අපිට හෙට ඉලි වෙයි නේද? නේ ඕන. ඩොට් අතෝ අර විදිහටම ඒ කියලා ඉලක්කම් දාලා මෙයක් ලඟ හරි. ලෝකානුකම් ලෝකේ උපජ්ජමානෝ කියලා තنين අර ලකුණ දාලා තියෙන මං ඒ කියලා බරහන දාන ඒක හිම ගන්න. ලෝකේ කියන තنين බරහන අරන් මෙතන දේව මනුස්සානම් කියන තැනට ගලා බොහොම ඩොප් වෙලක් වගේ ඩොප් බරහන දාන මේ ටික අබම මෙතන නෝ ඩී වෙන්න ඕන කියලා දායක තමයි. ලෝකේ කියන තැන ඉඳන් මෙතන උඩින් වාකෝ ලකුණක් දාන ඒකින්ද දේව මනස්ථානම අන්නේ තමයි. ඊට පස්සේ අතන ඒක පුද්ගලෝ, ඊට පස්සේ අයං කෝබික ඒක පුද්ගලෝ, ඊට පස්සේ අභවර ඒ කියන කොටස උතෙන් ඉන්න ඕන. හරි. ඒ ලිවේ මොකද්ද කියලා එකක් පොඩ්ඩක් බලා ගන්න. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයං කෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන. අර කොටසත් මෙතින්ද එන්න ඕන. අර ඒ කියලා වරහණක් දාලා තියෙන්නේ. ඒ කොටසත් අන්තිමට එකතු වෙන්න ඕන. වෙලා යන නිසා ඔක්කොම ලිව්වේ නැහැ. සමාස පාඩම උගන්නපු නිසාමද කොහෙද වෙන් කරලා තියලා නේද? තේරුම කියාගෙන යමුද බලන්න කොහොමද එන්න ඕන. මුලින්ම පළවෙනි එක නම් හැමෝටම කියන්න පුළුවන්. මොකක්ද ආමන්ත්‍රණ පදේ මුලින්ම? ඩික්කවි පළවෙනි පදේ මහණෙනි. නේද? ඒක පුද්ගලෝ එක් පුද්ගලයෙ ලෝකේ ලෝකයෙහි uppajjamanu upadinne දැන් ඒ පිළිවෙලට යන්න ඕන ඉලක්ක අඳා ගන්න. භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ uppajjamanu ඊට පස්සේ මේ පද ටික එන්න ඕන. බහුජන හිතාය බොහෝ ජනතාවට හිත පිනිස බහුජන සුඛාය බොහෝ ජනයාට සැප පිනිස ලෝකානුකම්පාය ලොවට ලෝක සත්වයාට අනුකම්පා පිනිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් ඒ ඔක්කොම පද චතුත්ති පද අත්තාය අර්ථය පිනිස ඒ පද අපි කියද්දි කියන්න ඕන දේව මනුස්සානම් අත්තාය දේව මනුස්සානම් හිතාය දේව මනුස්සානම් සුඛාය ඒ විදිහටයි අර්ථ ගන්න ඕන ලෝට අනුකම්පා පිනිස දේව මනුස්සානම් දෙව් මිනිසුන්ට අත්තාය හිතාය සුඛාය අර්ථය පිනිස හිත පිනිස සැප පිනිස උපජ්ජති උපදීනසේක හරි නේද ඒ ටිකේ ගැටලුවක් දීයේ නෑ නේ නේද අර්ථය පැහැදිලි ඊළඟට කතමෝ ඒක පුද්ගලෝ කවර එක් පුද්ගලයෙක්ද මේ විදියට එහෙම ලෝකෙට සැප ලබා දෙන ඒ පුද්ගලයා කවුද දැන් කට්ටියට ওই ටික විතරක් දේශනා කරලා නැවතුවා නම් හරි ප්‍රශ්නයක් නේද ඒ කවුද දන්නේ දැන් හැමෝම කතාවයි ඔන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දෙනවා ඒ නිසා නේද තතහාගතෝ අරහං සම්මා සම්බුද්ධ තතහාගත අරහං සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැන් මේ වගේ හරි වැලේ දැන් ක්‍රියාපද ඇත්තෙම නෑ සමහර තැන් වල නේද? දැන් එතනත් ක්‍රියාපදේ නෑ.
අර ඒක නිදුලින්ද? කතමෝයකට නිදුලින්ද? ඒ කවර
පුද්ගලයා? අපෝ අර පදෙත් එක්කම එහා උඩ තියෙන ක්‍රියාපද එක්කම ගන්නවා. කතමෝ ඒක පුද්ගලෝ උපජ්ජමානෝ උපජ්ජති. ඊළඟට අපෝ අර කොටසමයි අයං කෝ භික්කවේ ඒක පුද්ගලෝ භික්කවේ මහණෙනි අයං ඒක පුද්ගලෝ මේ එක් පුද්ගලයා මේ බුදුරජාණන් වහන්සේ නැමැති එක් පුද්ගලයා ලෝකේ උපජ්ජමානෝ ලෝකයෙහි උපදීනාසේක් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං උපජ්ජති ඒ විදිහට අර්ථය ගන්න ඕන ඉතිරි කොටසෙත් අර විදියටමයි ඒ ටික පැහැදිලි. හරිනේ නේද? ඊට පස්සේ දැන් ඔන්න මොකක්ද මේ අට කතාව කියන කතාවත් අපි ඒ ගම
උපජ්ජති වචනේ අන්තිමට.
ඔව්. ඊට පස්සේ දැන් අට කතාවේ මේ ටික විස්තර කරගෙන යනවා අපි ඔක්කොම කියන්න යන්නේ නැහැ විනාඩි 4 5කින් මේ ටික කෙටියෙන් කියාගෙන යනවා. දැන් මේ පදවල අර්ථය විස්තර කිරීම තමයි අට කතාවෙන් කරන්නේ. එතකොට මෙතන පෙළේ තියෙන පද එකකින් එක අරගෙන අර්ථ අපහැදිලි තෙන් විස්තර කරන එක තමයි අට කතාවෙන් කරන්නේ. දැන් පිටු 10ක් තියෙනවා අපි ඔක්කොම කතා කරන්න බැරි නිසා කරුණු කීපයක් විතරක් කියනවා. පස්සේ හිමීට සිංහ පොතෙන් හරි දැනට ඕන නම් බලලා තියාගන්න. වටිනා මෙතන මේ විස්තරේ බුදුගුණ විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගුණ විස්තරය. ඒක පුද්ගල වර්ගස්ස පඨමී ඒක පුද්ගල වර්ගයේ පළ පඨමී කියලා මෙතන මේ තියෙන්නේ පළමු වෙනි සූත්‍රයෙහි කියන්නේ පඨමී පළමු වෙන්නේහි පළමු වෙනි සූත්‍රයෙහි
ඒක කියන්නේ
ඔව් සත්තමී එක වචනේ පළමු වෙනි සූත්‍රයෙහි ඒක පුද්ගලෝ ඉති ඒකෝ පුද්ගලෝ ඒක පුද්ගලෝ යනු ඒකෝ පුද්ගලෝ යනුෙන් පද බෙදා ගන්න කියන එකයි ඔන්න ඒවත් වෙන් කරලා දීලා දැන් තිකු සමාසයේ දන්නේ නැත්තම් කියලා නේද වෙන් කරලා දීලා එත්ත ඒකෝ ඉති ဒုတိယාදි පටික්කේපත්තේ ගණන පරිච්ඡේදෝ මෙහි ඒකෝ යනු ဒုတိယාදි පටික්කේපත්තේ දෙවැන්නෙක් ආදිය ප්‍රතික්ෂේප කිරීම අර්ථයේ ගණන පරිච්ඡේදෝ ගණන් පිරිසිඳීමයි. ඒ කියන්නේ මේ ගණන කියන්නයි ඒකෝ කියලා කිව්වේ. දෙවැන්නෙක් එහෙම ඉන්නේ නැහැ කියන අර්ථය කියන්නයි ඒකෝ කියලා කිව්වේ. නැත්තම් පුද්ගලෝ කියලා විතරක් දාන්න තිබුණානේ. එහෙම නැතුව ඒකෝ පුද්ගලෝ කියලා දැම්. ඇයි මේ විස්තරේ දැම්මේ? ඒකෝ කියලා සංඛ්‍යාවක් දැම්මේ. එහෙම එක්කෙනයි පහළ වෙන්නේ, දෙන්නෙක් නම් පහළ වෙන්නේ නැහැ කියන්න. පැහැදිලිද? පුද්ගලෝ इति සම්මුති කතා න පරමත්ත කතා. මෙතන පුද්ගලෝ කියලා කිව්වේ මේ සම්මුති කතාව. සම්මුති වශයෙන් තමයි පුද්ගලයේ කියලා කිව්වේ. පරමාර්ථ කතාව නෙවෙයි, පරමාර්ථ වශයෙන් නෙවෙයි. දැන් පරමාර්ථ වශයෙන් පුද්ගලයේ කියලා නැහෙනේ. මේ පුද්ග එතකොට කිනේකට නැද්ද හිතෙන්නේ පුළුවන් මේ බුදුරජාණන් මේ පරමාර්ථය ගැන කට්ටිය දැන් කතා කරනවා මේ සත්ව්‍ය පුද්ගලයෝ නැහැ. මේ නාම රූප විතරයි තියෙන්නේ කියලා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන්නේ මේ පුද්ගලයේ ගැන. එතකොට දැන් ඔන්න ඔය ප්‍රශ්න එනවනේ. ඒක විතරට විතර කරනවා. බුද්දස්සෙහි භගවතෝ දුවිදා දේශනා සම්මුති දේශනා පරමන්ත දේශනා චාති ඔන්න ඔය විදිහේ විස්තරයක් ඊට පස්සේ යනවා.
සිංහල පොත්වල වැරදි නේද?
නෑ, ඔක්කොම වැරදි නෙවෙයි. ඒකෙදි ඇයි මෙහෙම දේශනා දෙකක් තියෙන්නේ කියලා කියනවා. ඒක ගැනත් ඉතින් දැනගන්න ඕන. එතනත් විස්තරයක් එනවා. ඇතැම් අයට සම්මුති දේශනාවෙන් දේශනා කිරීමෙන් තමයි තේරෙන්නේ. ඇතැමෙකුට පරමාර්ථ දේශනාව දේශනාවෙන්. ඒ නිසා ඒ දෙවිදියේ පිරිසට අනුග්‍රහය පිණිස භාග්‍යතුන් වහන්සේ දෙවිදියක දේශනා කළා කියන එක කියනවා. උදාහරණයකුත් කියලා දෙනවා. ඉතින් ඒ ඔක්කොම විස්තරේ පාළියෙන් කියන්න වෙලාව මදි. ඉතින් කෙටියෙන් කියන්නේ මේ දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා භාෂා ගණනාවක් දන්න. ඒ ගුරුවරයා ඒ භාෂාව දන්න ශිෂ්‍යයන්ට ඒ භාෂාවෙන් කියලා දෙනවා. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේත් ඒ එකිනෙක පුද්ගලයාට වැටහෙන ආකාරය බලලා මේ දේශනාවන් සිද්ධ කරනවා කියන එකයි කියලා තියෙන්නේ. ඒ උපමාව ඊට පස්සේ ගලපලා තේරුමත් විස්තර කරලා තියෙනවා. ඒ වහින් මේක අපි පස්සේ කියවගමු. ඊට පස්සේ තව විස්තරයක් කරනවා. මේ කතාව වැදගත්. අපිච අට්ඨහි කාරණේහි භගවා පුද්ගල කතං කතේති. භාග්‍යතුන් වහන්සේ කරුණු 8ක් නිසා මේ පුද්ගල කතාව කරනවා. එහෙම නැත්නම් මේ සම්මුති දේශනාව කරනවා කරුණු 8ක් නිසා කියලා. ඒ කරුණු 8ත් එකින් එක විස්තර කරනවා. ඒකවත් හිමීට කියව ගන්න. හිරොත්ප්ප දීපනත්තං කම්මස්සකතා දීපනත්තං පච්චත්ත පුරිසකාර දීපනත්තං ඔය විදිහට කරුණු 8ක් වෙන්නනවා. ඒවත් මතක තියාගන්න. ඉතින් මේ වගේ හේතුන් නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ සම්මුති දේශනාව කරන්නේ. උදාහරණත් එක්කම විස්තර කරනවා. නිකම් මම එකක් කියන්නම්. දැන් හිරොත්ප්ප දීපනත්තං මේ ලැජ්ජා බය ඇතිවීම ආදී කාරණා ගැන කියාගෙන ගිහම නාම රූප ධර්ම වලට ලැජ්ජාව පහළ වුණා. නාම රූප ධර්ම වලට බය පහළ වුණා අපසල් කරන්න කියලා කිව්වොත් තේරෙන්නේ නැහැ. මේක විකාර කතාවක් වෙනවානේ. අන්න ඒ නිසා තමයි භික්ෂුවකට හිරියොතක් පහළ වෙන්න ඕන. උපාසකයෙකුට හිරියොතක් තියෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ උපාසකයා භික්ෂුව කියන පද ඇත්තටම සම්මුති වචන. ඉතින් ඒවා පරමාර්ථ නෙවෙයි. අන්න ඒ වගේ අවස්ථාවල් වල භාග්‍යතුන් වහන්සේ සම්මුති දේශනා සිද්ධ කරනවා. මොහොම ඉතින් මේ විස්තරයක් තියෙනවා. මේ අවස්ථාවට ගැන කිනේකට විස්තරයක් එමීට කියවලා බලන්න. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සම්මුති දේශනා කළේ කියන එක ඉතින් ඒවා දැනගන්න එක වටිනවා. නැත්නම් අපිටත් දැන් හිතෙනවානේ ඇයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළේ කියලා තමයි හිතෙනවානේ. ඒ නිසා ඊට පස්සේ ඔන්න ඔහොම විස්තරය ඇවිල්ලා ඊට පස්සේ ලෝකේ කියලා පදයක් තියෙනවානේ. ඒ පදේ විස්තර කරනවා. ලෝක තුනක් තියෙනවා. ඕකාස ලෝක, සත්ත්ව ලෝක, සංඛාර ලෝක කියලා. ඉතින් ඒකේ විස්තර කතාව විසුද්ධි මාර්ගයේ කිව්වා කියලාත් කියලා තියෙනවා. ඒක මෙතන විස්තර කරන්නේ. මෙතනදී සත්ව ලෝකයේ තමයි අදහස් කරේ. ඒත් එක්කම මෙතන තව හොඳ විස්තරයක් තියෙනවා. මේ කතාවත් දැනගන්න එක වටිනවා. සත්ව ලෝකේ උපජ්ජමානෝ පිච ඒසෝ න දේව ලෝකේ න බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකේ ඒව උපජ්ජති. මේ සත්ව ලෝකයේ උපදිද්දි භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙමයි උපදින්නේ. ඊට පස්සේ තව මේ විස්තරේ මතක තියාගන්න. මේ මෙතන මෙහෙම සඳහනක් තියෙනවා කියලා. මනුස්ස ලෝකේපි න අඤ්ඤස්මින් චක්කවාලි. මනුෂ්‍ය ලෝකේ වුණත් විනස්සක්වලක උපදීන්නේ නැහැ. ඉමස්මින් යේව චක්කවාලි. මේ සක්වලෙහිමයි. තත්‍රාපින සබ්බට්ඨානේසු. මේ සක්වලෙත් හැමතැනම නෙවෙයි. පුරත්තිමාය දිසාවේ කජංගලන් නාම නිගම ඔන්න ඔය විදිය විස්තරයක් කරගෙන ගිහිල්ලා ඒවම් පරිච්චින්නේ ආයාමතෝ තියෝජන සතේ විත්තාරතෝ අඩ්ඩතිය යෝජන සතේ පරික්කේපතෝ ඔය දී කියන් ගිලා මජ්ජිම දේශේ උපද්ජති මධ්‍යම දේශයේමයි උපදින්නේ බුදුරජාණන් වහන්සේලා පහල වෙනවා නම් න කේවලංච තථාගතෝ. ඉතින් තථාගතයන් වහන්සේ නමක් විතරක් නෙවෙයි පච්චේක බුද්ධා අග්ග ශාවකා අසීති මහා තේරා බුද්ධ මාතා බුද්ධ පිතා චක්කවර්ති රාජා අඤ්ඤේච සාරප්පත්තා බ්‍රාහ්මණ ගහපතිකා එත්තේව උපජ්ජಂತಿ. මේ කතාවත් මතක තියාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් නෙවෙයි පසේ බුදුරජාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා අසූ ශ්‍රාවක මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බෞපියෝ ඒ පිරිස හැමෝමත් මධ්‍යම දේශේ විතරමයි උපදින්නේ. එතනින් පිටතැනක උපදින්නේ නැහැ. සක්විති රජ කෙනෙකුත් ඒ විතරක් නෙවෙයි. සක්විති රජවරුත් වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මට අහන්න ලැබුණා මේ කවුරු හරි කියපු කතාවක් දමගොල්ලේ සානන්ද මාත්‍රික කිව්වේ අහන්න ලැබුණු කතාවක් කියලා. වෙන සක්වලවල් වලත් බුදුරජාණන් වහන්සේලා ඉන්න පුළුවන් කියලා මේ ගිය ලිපියක් ගැන ස්වාමීන් වහන්සේත් ඒකට ලිපියක් ලියන්න කියලා වෙන සානන්ද කෙනෙකුත් කිව්වලු ලිපියක් හරි ලියන්න තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ඒ නිවැරදි කාරණා දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒවා වාද විවාද කරගන්නේ අපිට සාමාන්‍ය නුවණ තියෙන ඕන. දැන් එහෙම බුදුරජාණන් වහන්සේලා ඉන්නවනම් ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වෙන ස්ථාන වලටත් වැඩම කරලා ධර්ම දේශනා කළා. එතම නම් ඒ ඇයි ඒ බුදුරජාණන් වහන්සේලා දැන් ඉන්නවනම් මෙහෙට වැඩම කරන්නේ නැත්තේ? අනිත් එක අර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඇතැම් විටක වෙන සක්වල වලට ඇහෙන්න ධර්ම දේශනා කරනවා. එහෙනම් අපිට ඇයි ඇහෙන්නේ නැත්තේ? දින්ත අපිටත් ඒ නුවණ තියෙන්න ඕන. ඉතින් මේ සාමාන්‍ය දැනීම ඒවා. හරි. ඊට පස්සේ මේ උපජ්ජමාන උපජ්ජති කියන පදෙත් ගොඩාක් ලොකු විස්තරයක් කරනවා. හරි. ඊට පස්සේ බහුජන හිතාය කියන පදේ බොහෝ මහා ජනස හිතත්හාය උපජ්ජති. මහා ජනයාගේ හිත පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්නේ. බහුජන සුඛාය. මහා ජනස සුඛත්හාය උපජ්ජති. මහා ජනයාට සැප පිණිස. ලෝකානු කම්පාය. සත්ත්ව ලෝකස්ස අනුකම්පම් පටිච්ච උපජ්ජති. සත්ත්ව ලෝකේට අනුකම්පාව නිසා අනුකම්පාව පෙරදරි කරගෙනමයි භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඊගෙනත් ලොකු විස්තරයක් තියෙනවා පිටුවක විතර. ඊට පස්සේ දේව මනුස්සාණන් කියලා තියෙනවානේ. දැන් මේ පදේ දැන් දැක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙව් මිනිසුන්ට විතරද සැප පිණිස බුදු කෙනෙක් උපදීන්නේ. ඒ ප්‍රශ්නෙත් එනවනේ නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ දේව මනුස්සාණන් කියලා. එතකොට දෙව් මිනිසුන්ට විතරද සැප පිණිස පවතින්නේ. ඒක ඊට පස්සේ විස්තර කරනවා න කේවලම් දේව මනුස්සාණන් යේව. ඉතින් දෙව් මිනිසුන්ට විතරක් නෙවෙයි. අවසේසානං නාග සුපන්නාදීනම් පි අත්තාය හිතාය සුඛාය යේව උප්පන්නෝ. ඉතින් ඒ අනිත් නාග සුපර්ණාදීන්ටත් හිතසුව පිණිසම තමයි. එකෙන් කියන්නේ අතරම සියලුම සත්වයින්ට හිතසුව පිණිසයි සර්වඥාණන්ගේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. සහේතුක පටිසන්ධිකේ පන මග්ගඵල සච්චිකිරියාය බබ්බේ පුග්ගලේ දස්සේතුන් ඒතං උත්තං. ඉතින් මේ නිර්වාණය අවබෝධ කරන්න පුළුවන් පිරිසව ගන්න ඕන නිසා තමයි සුගති පිරිසව විතරක් මෙතන දැක්වේ කියලා කියනවා. දැන් ওই දේවපදෙන් අතරම බ්‍රහ්මියොත් ගන්නවා. තස්මයි තේ සම්පියත්තා හිතාය කියලා ඒ විස්තරය කරනවා. එතකොට හරි. හැමෝටම හිතසුව පිණිසයි පහළ වුණේ කියන එකයි අර්ථය. ඊට පස්සේ විස්තර කරන්නේ කතමෝ ඒක පුද්ගලෝ කියලා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක ඇත්තටම ප්‍රශ්නයක් අහන්නේ. කතමෝ ඒක පුද්ගලෝ. කවර එක් පුද්ගලයෙක්ද? දැන් මේක ප්‍රශ්නයක් අහන්නේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවේ මොන හේතුවෙන්ද කියලා ඒ ගැනත් විස්තරයක් කියනවා. දැන් ප්‍රශ්න අහන ක්‍රම පහක් තියෙනවා. ඒ ඔක්කොම එකින් එක කියන්න වෙලාව මදි. එතකොට ඒකෙදි අපි දන්නේ නැති දෙයක් දැනගන්නත් අහනවා. දැනගත්තු දෙයක් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න. ඊට පස්සේ සැකයක් තියෙනවා නම් විසඳ ගන්න. ඒ වගේම තව වෙලාවක කරුණු දක්වන්න. ඒ වගේම තව කෙනෙක්ගෙන් ඒ අනුමැතිය ගන්න. ඔබ වහන්සේලා මේක ගැන දන්නේ කොහොමද කියලා සමහරට දැන් ඒක දන්නවා. භාග්‍යතුන් වහන්සේ දෙන දෙනම අහනවා. සමහර විට මේ කොහොමද උදාහරණයක්? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපය නිත්‍යද අනිත්‍යද? ඒක අහන්නේ ඒ අයගේ අදහස දැනගන්නනේ. ඒ වගේම තව සමහර තැනක භාග්‍යතුන් වහන්සේ ඒ විස්තරයේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතනදිත් ඒ වගේ ඉතිරි ඒ විස්තරේ කරන බලාපොරොත්තු වෙයි. එතන එතනින් ඒ එන උත්තරය විස්තර කරන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නය අහන්නේ. ඒකට කියනවා කතේතු කම්මතා. කතේතු කම්මතාව. ඒකේ කේ විස්තරත් දිගට තියෙනවා. ඊට පස්සේ මේ එක් පුද්ගලයා කවුද කියලා විස්තර කරමින් තමයි එතනින් පස්සේ තථාගතෝ වරහන් සම්මා සම්බුද්ධෝ කියලා ඒ කොටස තියෙන්නේ. එතන ඒ පද ඉතින් මෙතන දිගට විස්තර කෙරෙනවා. ඒ ටික ඉතින් අපි දැන් කතා කරන්න වෙලා යනවා. තථාගතෝති අට්ඨහි කාරණේහි භගවා තථාගතෝ කියලා භාග්‍යතුන් වහන්සේ කරුණු අටකින් තථාගත නම වෙනසේක කියලා අන්න එකින් එක විස්තර කරනවා. ඒවා සූවිසි මහ ගුණයේ පොතේ සුගත ගුණයේ යටතේ බලා ගන්න. එතනත් ඒ කාරණාට පින්නනවා. මතක විදියට තියෙනව නේද? එතන තියෙනවක් විදියට. ඒක මේ තරම් විස්තරයක් නැතත් සැලකිය යුතු විස්තරයක් එතනත් තියෙනවා. ඊට පස්සේ ඒ එක පදයක් විතරක් මට මතක විදියට මේකේ පිටු තුනක් විතර වගේ තුනකටත් වැඩි වගේ පිටු හතරක් පහක් විතර වගේ විස්තරයක් තියෙනවා. ඊට පස්සේ අරහන් සම්මා සම්බුද්ධෝති පදද්වයේ පන ආරකත්තා අරීනං අරාණංච හතත්තා පච්චාදීනං අරහත්තා ওই විදිහට මේ විදිහට අර්ථ දැනගන්න කියනවා. ඒ පද දෙකේ පදද්වයන් විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සති වර්ණනාය ප්‍රකාශිතanti. මේ විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සති වර්ණාවේ විස්තර කරපු නිසා ඒවා එතනින් බලා ගන්න කියලා මෙතෙන් එක ගන්නෙත් නැහැ. දැන් විසුද්ධි මාර්ගය කරද්දිත් ඇත්තටම ඒ එක අරමුණක් විදියට කියන්නේ වෙන ගොඩක් තැන්වල කියවෙන මාර්ගයට සම්බන්ධ කරුණු ඔක්කොම විසුද්ධි මාර්ගයට ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ රචනා කරපු රටාව මාර්ගයට සම්බන්ධ කරුණු ඔක්කොම එතෙන් එකතු කරලා ඊට පස්සේ අනෙක් අට කතාවල ඒ තැන කියවෙද්දී එතන අර විසුද්ධි මාර්ගයට යොමු කරනවා. නැත්තම් ගොඩක් විස්තර වෙනවානේ. දැන් පෙරණි අට කතාවල ඒ තැන ඒ කාරණාත් මේ තැන්වලම තිබිලා තියෙනවා. ඒක කෙටි කරන්න ඕන නිසා තමයි ඉස්සෙල්ලා ඒ කාරණා විසුද්ධි මාර්ගයට ඔක්කොම සංග්‍රහ කරලා ඊට පස්සේ දැන් අපි දැන් 20ක එනවා අරහන් ගුණයේ විස්තරේ. ඒ විස්තරම එක තැනකට අරගෙන කියනවා අතනින් බලා ගන්න කියලා යොමු කරනවා. ඒකත් ඒ කාර්ථයක් කියලා තේනවා විසුද්ධි මාර්ගයේ රචනා කිරීමකරන එකේ. ඊට පස්සේ ඉතින් අර ඉතිරි පදත් ඒ විදිහට විස්තරයක් එනවා. ඉතින් පාතු භාවෝති නැහැ එතන ඉවරයි. ඒ ඊළඟ සූත්‍රයේ හරි. එතකොට මේ අරහං සම්මා සම්බුද්ධෝ කියන පදේ විස්තර කරලා එතනින් සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ වගේ ලොකු විස්තරයක් මෙතන 54 වෙනි පිටුවේ ඉඳන් 64 වෙනකන් මේ පොතේ නම් පිටු 10කට ළඟ විස්තරයක් තියෙනවා. එහෙම ඊට පස්සේ කියවගන්න මේ බුදුගුණ විස්තරේ නම් ඉතින් වැදගත්. මීට වඩා විස්තරව තියෙන තැන් තියෙනවා විසුද්ධි මාර්ගයේ වගේ. මෙතන මේ තථාගත පදේ නම් දීර්ඝව විස්තරයක් තියෙනවා. එහෙම ඊට පස්සේ කියවලා බලන්න වටිනවා. එතකොට දැන් මේ අට කතාවක් කියලා කියන්නේ ඔන්න ඔය විදියට ඒ පෙළේ තියෙන පදවල විස්තර විග්‍රහය කරන පොතක් කියන එකක් දැනගන්න.
අපි හරියටම කිව්වද කියලා බලන්න ආයෙත් සිංහලෙන් තමයි කියන්නේ.
නේද? නැත්නම් තමන්ට පාලි පැත්ත ටිකක් උරු වුණාම කියවලා හුරු වෙන්න ඕන. අපි ටිකක් සරල කොටස සරල එකක් ඉස්සෙල්ලා අපි කරගෙන යනවනේ. දැන් ඊළඟ දවසේ එද්දී ඊළඟ දවසේදී අද පාඨමංජරිය අපිට කරන්න බැරි වුණා. ඊළඟ දවසේ පාඨමංජරියත් අරන් ඉන්න ධම්මපද අටුවාවත් අරන් ඉන්න. ධම්මපද අටුවාව අර රෝස පාඨ පොතක් තිබුණේ නේ. පාඨ නම් වෙනස් වෙවා print කරලා තියෙද්දන්නේ නැහැ දැන්. බලන්න. ඔව් වන් රතන ව්‍යාඛ්‍යා කියලා තියෙනවා.
මුල් කතාව.
ඔව්. පාලි ඒකේ පදෙන් පදේ තේරුමක් තියෙනවා කියලා වරේනේ. ඒකත් පොඩ්ඩක් බලාගෙන ඉන්න දැන් හුරු වෙනකන්. ඒක බලාගෙන අපි එක ඡේදයක් හරි ඊළඟ දවසේ කියන්න බලමු. ඒ කියවන රටාවත් අපි ටිකක් හුරු වෙන්න ඕනනේ. ඊට පස්සේ එක එක්කෙනාට කියන්න දෙනවා. ටිකෙන් ටික කියවන්න දෙනවා. ඉතින් අපි මේ රටාව හුරු කරගෙන ඊට පස්සේ තනියෙන් කියවන්න හුරු වෙමු. හොඳයි එහෙනම් ඉතින් අපි අද දවසෙත් මේ ධර්ම සාකච්ඡා වශයෙන් ධර්මයේ හැදෑරීම වශයෙන් ප්‍රස් කරගන්න යදුණු සෑම කුසලයක්ම අප සෑම සියලු දිනාටම ඒ වගේම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු පනිශ්‍රය වේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රැස් කරන්න යදුණු කුසලයේ හේතුවෙන් මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්න යදුණු යම්තාක් උතුමන් වහන්සේලා පිරිසක් වෙනවද ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරපු කටයුතු කරන යම්තාක් දෙවි දේවතා පිරිසක් සත්තු ප්‍රජාවක් වෙනවද මේ සෑම සියලු දෙනාටම. ඒ වගේම දැනට ඒ වගේ ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන යම්තාක් උතුමන් වහන්සේලා වෙනවද මේ සෑම සියලු දෙනාටම. ඊ타මත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු පනිත්‍රය වේවා. ඒ වගේම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ හේතුවෙන් නිවන් දක්නා මොහොත දක්වාම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. ඒ වගේම වැරදි ඒ මතවාදවලට හිත නොනැමෙන්න. ඒ වගේම යහපත් ධර්මය අපිට අහන්න ලැබුණු මොහොතක ඒ ධර්මයට නිවැරදිව හිත පිහිටුවා ගන්න, නිවැරදිව ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, බෝසතාණන් වහන්සේලා ලෝකේ පහළ වුණාම ඒ උතුමන් වහන්සේලාගේ ගුණ කෙරෙහි පැහැදිලා හිත පහදවා ගන්න. ඒ උතුමන් වහන්සේලා කෙරෙහි හීනකින්වත් වැරදි හිතක් ඇති කර නොගන්න මේ කුසලයට ඒකාන්ත වශයෙන් හේතුපනිශ්‍රය වේවා කියලා සත්‍යයෙන්ම